விசர்ஜன பண கிட்டும் பத்தி காரக சபா நாகரிக சங்வர்தனா நிவாசமாத்தியாசை சீர்ஷாக்கசி விசித்துனசா துன்சி எக்குலா நாகரிக சங்வர்தன விரல சங்கரக்ஷன அபத்ரவிய பேதகரீம பஜா பவித்ரதா கட்டுவுத்து ராஜ்யமாத்தியாசை சீர்ஷாங்க ஹாரசி எக்குலா சா திசி அனுவக கிராமிய நிவாசா இதிர்கீம் குட்நகிலி திரவிய கர்மாந்த ராஜ்யமாத்தியாசை சீர்ஷாங்க ஹாரசிய பாலோ துன்சிய நமே சா துன்சிய தஹாய வத்து நிவாச ஹா பஜா யட்டிதல பகசுகம் ராஜ்யமாத்தியாசை சீர்ஷாங்க ஹாரசிய தாஹத் சலக்கா பலிம பூர்வாக தாய சீட்டு துராஹித்திய தக்வா ச அப்பிரபாக கேசிட்டு சவசபா தக்வா பாப்பா ஹரிம பாக்கி மாக்கர் மாத்தி
ஸ்தூதி கதாநாயகத்துமணி தேதாஸ் விசியக விசர்ஜன பணத் கெட்டுப்பதை காரக சபா அவஸ்தாவே அல்தின விவாதேட கென அமாத்தியாசா ஏவா அட்டத்தே அதி அனைக்கு டிபார்ட்மெண்ட் சா ஆயத்தனவலின் அதால அங்க ஏகசிய விசித்துன துன்சிய எக்கொலஹா பாரசிய எக்கொலஹா திசிய அனுவேக பாரசிய பஹலவ துன்சிய நமய துன்சிய தாய சா ஹாரசிய தாஹத தண்ட வேஷீஷியான்கேன் சம்பிரதாயனுகூலவ எக்கேக் வெடசட்டஹண்டி சேலும புனராவர்த்தன வியதாம் ஹா மூலதன வியதாம் ருபியால் தாயக்கின் கபஹரி யுத்தியாய் நம்ம யோஜனா கர்ணுவா
ஓட ப்ளீஸ் டெபியூட்டி ஸ்பீக்கர் வில் டேக் த சேர் நவ
நியோஜ சபாபதித்துமணி மகி மத்தகேரி நகினவா இதா அவுருது திஸ்ஸேகட பேர இக்தாஸ் நமசி அசூ நமேதி ரணசிங்க பிரேமதாச ஜனாதிபதித்துமாங்கே ராஜே நிவாச ராஜ்ய அமைதிவரே அலிச நிவாச இதுக்கிரி அமாத்தியாசிய காரக சபா அவஸ்தாவட்ட இதா மா சகபாகி வச்ச அவஸ்தாவ ஏவகேம இதா விபக்ஷிய வினுவின் மே பிரதிபாதனவலின் ருபியால் தாயா கபஹரிய தூக்கின யோஜனாவ கினாவே அது வர்த்தமான அக்ரமாத்தியதுமான் ஏ அவஸ்தாவிதி மாதுன் காரணிக உபதேச தனது எதுமான் சீதபாகன நிதரே மட மதக்கரணுவா ஏ சுந்தர மத்தகையா மம்ம உபதேச ரகசக் வசியன் தபா கண்ணுவா மே சபாவை கியானது கமத்தி வேணே அகமத்துமா ஹிட்டியானா மட எதிரி கியான திவுனா எதா மகே கேபினட் அமைதிவரையாவுனே சிறிசேனகுரே மகாத்மா எதா யுகே நியோஜிய அமைதிவருண்ட ராஜ்ய அமைதிவருண்ட வியாபத்தி அமைதிவருண்ட கேபினட் அமைதிவரு சமக குடக் கட்டும் பிரஸ்ன திவுனா ஏ மட மகே அமைதிவரையா சமக ஒந்த அவபோதியாக் சூர சம்மதா பக்திபுனா எதுமான் பிலிபந்தவ கௌரவேன் சீபாத் கல்ல மம்மை கதாவ ஆரம்ப கரான் கேமதி அவசராய் நியூ சபாபித்துமணி இதாமா ராஜ்ய அமாத்தியவரே அலேச டியூரும் தினேதி ஜனாதிபதி ரணசிங்க பிரேமதாச மேத்துமான் மததூன் உபதேசாக் சீபாத் கரானட மா கேமதி எதா அமைதியோருங்க தீவிரும் தீமின் அனத்துருவ தமான் சமக காரியாலட்ட எனலிச எதுமான் தூன் சக்ஞாவட்ட எங்கவ மம எதுமான் சமக எதுமாங்க காரியாலட்ட பிரியமாங்கலா இம்தியாஸ் தன்னவாத லபீத்துவேன அமாத்தியாம்சிய ஓ நிவாச அமாத்தியாங்க மம சினஹாவின் பிலுத்துரு தூண்ணா மகே அமாத்தியாங்க தீல தீயன்னி கெபினட் அமைச்சூர் சீசர் குறை அமைத்துமா இவனாட்ட ஈலங்கட்ட இன்னி மஹியங்கன கம்புதாவ மெத்தி அமைச்சூர் பயனுகாப்பு கம் தீயனவா ஏ துஷ்கர பலா தீவுனுக்கரான்ட் ஏ மிருசுங்க கந்துரு டிவான்ட் குப்பரிம கெப்பவீம ஓனி இத்துமான் மிஹிம கியனுகொட்ட ஏ வச்சன கலாகின இன்னி இத்துமாங்க ஹதவத்தின் பவ மட தேனுனா நிவாச சேஸ்திரே பார்வதிபுனு நிவாச டிபார்ட்மெண்ட் வெனுவட்ட இத்துமான் நிவாச சங்வர்தன அதிகாரிய நிர்மாணிய கலா மேத்துலின் ஏ சேஸ்திரே வேகவத் கமனக்கு ஆரம்ப உனா ஏ மெஹவர ஹேத்துவேன் லோகே அவதானிய ஸ்ரீலங்காவேத்து யொமுனா எக்ஸாத் ஜாத்திங்கே சங்விதானே நம்கரேத்தி லோக ஜனாவாச தினிய ஜாத்தியாந்தர நிவாச வார்ஷிய வெனி காரணாகன லோக ரட்டவால் எதா தீண்டு தீரண கனுலபுவே ஸ்ரீலங்காவ முள்வே இதிரிபத்கல யோஜனாவால் ஹேத்துவேன் ஏ ரணசிங்க பிரேமதாச மேத்துமாங்கே நாயகத்வேன் எதா பிரேமதாச அக்ரமாத்தியதுமான் லெச எக்தாஸ் நமசி அசுஹதேதி ஜகத் நிவாச வார்ஷிய நிமித்தேன் நிவ்யோக்னுவர எக்ஸாத் ஜாத்திங்கே சங்விதானி விசேஷ ரசி மமத்துவின் கல கதாவின் சுலு கொடசாக் உப்புட்டா தாக்குவான் மம கெமதி உமையதே உப்புட்டா தாக்குவனுவா நிசி கயாக் தோராக் நேதி துப்பத்துங்கே மே துக்கித தத்வய ஆர்த்திக சங்வர்தன உபாய மார்க சகஸ்கரண உதவியகே சரசும் வல்ட கேவிலவாத் நே மாணவ சாரதார்ம வல்டாத் மாணவ அபேக்ஷாவன் வல்டாத் மெவனி ஜகத் நிவாச வெடப்பிலுவலகின் லபாதேன்னே வட்டினாம சக்தியா வடாத்ம பிராத்தமிக மனுஷ சங்விதான ஹரிட செலக்கின பவுல நெமதி பரணிம மூலிக ஆயத்தனேட்டு நிவசாக் லபாக துளின் நவ ஜீவியாக் லபினவா நியத்தாய் තවත් වෙනත් සංවර්ධන උත්සාහයන් රැසක්ම ආරම්භ කරගන්නටත් නිවසක සීනේ සැබෑකර ගැන්ම තුළින් කරගන්නට පුළුවන් වෙනවා. ඒ හැමතෙම වඩා මේ මහ පොළොවේ දුප්පත්ම ප්‍රදේශවලටත් ඒ ප්‍රදේශවල ජීවත් වන අයටත් තමන්ගේ ජීවිතවලට නව ශක්තියක් මේ තුළින් ලබා දිය හැකි උපුටා ගැන්ම අවසන්. එදා එතුමන් ඇරඹූ නිවාස වැඩපිළිෙහි ගැඹුරු අර්ථයක් තිබුණා. ගැඹුරු අර්ථයක් ගැන කියන විට මට මතක් වෙන්නේ ධම්මපදයේ එන ගාථාවක්. මම කැමති ඒ උපුටා දක්වන්නට. අනන්දෝ බලදෝ හෝති, චත්තදෝ හෝති වන්නදෝ, යානදෝ සුඛදෝ හෝති, දීපදෝ හෝති චක්කුදෝ, සෝච සබ්බේදා දොහති, යොදදාති උපස්සයන්. මේ ගාථාවේ අර්ථයද උපුටා දක්වන්නට මම කැමති. යමෙක් ආහාර දෙන්නේ නම් ඔහු ශක්තිය දුන්නාවේ, යමෙක් වස්ත්‍ර දෙන්නේ නම් ඔහු වර්ණය දුන්නාවේ, යමෙක් වාහන දෙන්නේ නම් ඔහු සැප පහසුව දුන්නාවේ, යමෙක් නිවසක් දෙන්නේ නම් ඔහු සියල්ල දුන්නාවේ. ජීදොර අවශ්‍ය වන්නේ ජනතාවට, ඒවා ඉදිවිය යුත්තේ ජනතාවට අවශ්‍ය විදියට, ඒ නිවසේ ජීවත් වන අයට දැරිය හැකි ප්‍රමාණයකට. මේ නිවැරදිව තේරුම්ගත් ප්‍රේමදාස මහතුමන් එතෙක් රජයේ දායකත්වයෙන් ක්‍රියාත්මක කෙරුණු ඒකාකාරී නිවාස වැඩසටහන වෙනුවට ජන සහභාගීත්ව නිවාස වැඩපිළිවෙල ආරම්භ කළා. එහි ආරම්භය ගම්බුදා ව්‍යාපාරයයි. රටේ බහුතර ජනතාව ජීවත් වන ගම සංවර්ධනය කිරීම, රට සංවර්ධනය කිරීම ලෙස හඳුනාගත් එතුමන් ගම හදා රට හැදීම එතුමන්ගේ වැඩපිළිවෙලේ තේමාව කරගත්තා. ඒ අනුව මුලදී මැතිවරණ කොට්ටාශ මට්ටමින් සෑම කොට්ටාශයකටම උතුර දකුණ සමානව බෙදී යන අයුරින් නිවාස ව්‍යාපෘති පළාත් පාලන ඇමති ලෙස සිටියදී ආරම්භ කළ අයුරු මගේ මතකයට එනවා. ඉන් අනතුරුව නිවාස ඇමතිවරයා ලෙස නිවාස ලක්ෂ්‍ය, නිවාස දසලක්ෂ්‍ය, නිවාස 15 ලක්ෂ්‍ය වැනි වැඩසටහන් ක්‍රියාත්මක කළා. එකී වැඩසටහන් සාර්ථක කර ගැන්මට ගම්මුදාව, ප්‍රාදේශීය ගම්මුදාව ඒහා බැඳි දස සති වැඩපිළිවෙල නිවාස සංවර්ධන වැඩපිළිවෙල සමඟ එක්ව ක්‍රියාවට නැගුණා. දස සති වැඩපිළිවෙලේදී කෘෂිකර්ම සතිය, සෞඛ්‍ය සතිය, මාර්ග සතිය, දීවර සතිය, තරුණ සතිය, නිවාස සතිය යනාදි වශයෙන් ඒ ශ්‍රේෂ්ඨවල ව්‍යාපෘතිවල සමාප්තිය සඳහා මේ සති ඉලක්ක කරගත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණේ ඒ ශ්‍රේෂ්ඨ සඳහා ප්‍රාදේශීය මට්ටමින් සිටි සියලු නිලධාරීන් සම්බන්ධ කරගනිමින් ප්‍රාදේශීය මට්ටමින් ඒ ශ්‍රේෂ්ඨවල ජනතා ප්‍රශ්න විසඳන මේ නිවාස හා බැඳුණු ඒකාබද්ධ වැඩසටහනේ සාර්ථකත්වයේ හේතුවෙන් ප්‍රාදේශීය ගම්බුදාවන් රටපුරා පැවැත්වීමට විශාල ඉල්ලුමක් එදා යුගයේ ඇති වුණා. මේට අමතරව ගාමීය ව්‍යාපෘති 15,000 ඇඟලුම් කර්මාන්තශාලා 200 වැඩසටහන, උදාගම් ජංගම සේවය වැනි වැඩසටහන්ද නිවාස සංවර්ධනය හා බැඳුණු ගම්බුදා වැඩපිළිවෙල සමග සමගාමීව ක්‍රියාවට නැගුණා. මෙහිදී මට සිහිපත් වෙනවා වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මා දීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේදී දීවර ගම්මාන නමින් ප්‍රේමදාස ජනාධිපති සංකල්පය අනුව යමින් ඒ අයුරින්ම වූ ජන සහභාගීත්ව නිවාස වැඩසටහනක් ක්‍රියාවට නැගූ ආකාරය. ඒ අයුරින්ම මට මතක් වෙනවා නිවාස සිරිපාල සිල්ලා අමාත්‍යතුමන් නිවාස අමාත්‍යවරයා වශයෙන් එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසමේ වාර්ෂික සැසිවාරයට සහභාගී වූ අවස්ථාවේදී රට අභ්‍යන්තරයේ අපට ඇති දේශපාලන වෙනස්කම් ගැන තැකීමක් නොකර ශ්‍රී ලංකාව නිවාස වැඩපිළිවෙල සාර්ථකවට ක්‍රියාවට නගා ඇති ආකාරය ගැන ප්‍රේමදාස යුගයේ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් අගය කළ සිටි ආකාරය මේවා යහපත් පූර්වාදර්ශ. අප එකිනෙකාට මඩ ගැසීම් අවලාද වෙනුවට අඩුපාඩු සද්භාවයෙන් පෙන්වා දෙමින් ඒ අනුව ඒ අඩුපාඩු හදා ගනිමින් එකිනෙකා අගය කරමින් එකිනෙකාගෙන් පාඩම් ඉගෙන ගනිමින් ජනතා මෙහෙවර ඉදිරියට ගෙන යාමේ වගකීම අප ඉටු කළ යුතුව තිබෙනවා. අපේ ජනතාව මහජන නියෝජිතයන් ලෙස අපෙන් අපේක්ෂා කරන්නේ එයයි. මේ දක්වා නිවාස අමාත්‍ය දුර දරා ඇති නිමල් සිරිපාද සිල්වා, ඉන්දික ගුණවර්ධන, ෆේරියල් අශ්රොෆ්, ආර්මුගන් තොණ්ඩමන් සහ විමල් වීරවංශ යන අමාත්‍යමන්ලාද ජන සහභාගීත්ව නිවාස සංකල්පය තම රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුගත කරමින් වෙනත් නාමකරණයන් යටතේ හෝ ඒ ගමන ඉදිරියට ගෙනගොස් තිබීම අපි දකිනවා. එදා ප්‍රේමදාස මෛතුන්ගේ පුරෝගාමීත්වයෙන් නිවාස සංවර්ධන අධිකාරිය පමණක් නොව නාගරික සංවර්ධන අධිකාරිය, පරිසර අධිකාරිය, ඉදිකිරීම හා කර්මාන්ත ශිල්පීය අභ්‍යාස ආයතනය වැනි නවීකාරක ඉදිරි දැක්මක් ඇති අලුත් ආයතන, අලුත් අනපනත් සහ අලුත් ක්‍රමවේද ආරම්භ කෙරුණා. මේ මගින් නිවාස හා නාගරික සංවර්ධන විශේෂේත්‍රය තුළ පුළුල් වූත් වේගවත් වූත් නාගරික සංවර්ධන සහ මානව ජනාවාස සංවර්ධන උපාය මාර්ග සඳහා අඩිතාලම දැමුණා. කොළඹ මහනගර සභා සැලැස්ම, මහනගර සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කර තිබූ නාගරික සංවර්ධන අධිකාරිය 1978 පිහිටුවන තෙක් නූතන ශ්‍රී ලංකාවේ නාගරික සැලසුම් ක්‍රියාත්මක වුණේ ඉබි ගමනින් බව කීම කවුරුත් පිළිගන්න සත්‍යයක්. නාගරික සැලසුම් ක්ෂේත්‍රයේ ඒකාබද්ධ සංවර්ධන සංකල්පය පළමු වරට හඳුන්වා දෙමින් නාගරික සංවර්ධන අධිකාරිය, කොළඹ මහනගර සභා ප්‍රමුඛ, සියලුම නාගරික පළාත් පාලන ආයතන හා ඒකාබද්ධව කඩිනම් නාගරික සංවර්ධනයක් සඳහා වන ගමනේ ආරම්භය ඇති වුණා. ශ්‍රී ජයවර්ධනපුර නව පරිපාලන අගනුවර කේන්ද්‍ර කොටගත් නාගරික සංවර්ධන වැඩපිළිවෙළ වැනි නගර සංවර්ධන වැඩපිළිවෙළ හා සමගාමීව නාගරික පාරම්පරික ජනාමාස සඳහා අවශ්‍ය මූලික පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙළ සඳහා ප්‍රමුඛතාව දී ව්‍යාපෘති ආරම්භ කිරීම සිදු වුණා. පේලි නිවාසවල සිටි දුප්පත් පවුල් දහස් ගණනකගේ නිවාස අයිතිය සුරක්ෂිත කිරීම, තාවකාලික පැල්පත්වල ජීවත් වූ අසරණ පවුල් දහස් ගණනකගේ ඉඩම් නියමානුකූල කර දෙමින් ඒවා වැඩිදියුණු දියුණු කර ගැනීමට ආධාර ලබා දීම මේ මගින් සිදු වුණා. අඩු ආදායම් ලාභී පවුල් ඉලක්ක කරගෙන ආරම්භ කළ කොළඹ නගරයේ මාලිගාවත සංකීර්ණය, ගුණසිංහපුර මැල්වත්ත ව්‍යාපෘතිය, සංගරාජ මාවත ව්‍යාපෘතිය, නවගම්පුර ව්‍යාපෘතිය, බණ්ඩාරනායකපුර ව්‍යාපෘතිය, සාංචි ආරච්චිවත්ත ව්‍යාපෘතිය, සමිත්පුර ව්‍යාපෘතිය, කාකදූපත ව්‍යාපෘතිය වශයෙන් ඒ සංවර්ධන ව්‍යාපෘති පෙළ ගැස්විය හැකියි. මේ අයුරින්ම මධ්‍යම පාන්තික ජනකොටස් ඉලක්ක කරගත් නිවාස සංවර්ධන ව්‍යාපෘති දාමයක් කොළඹ නගරයේ මෙන්ම ඒ අවට උපනාගරික ප්‍රදේශද සංවර්ධනය කිරීමේ අරමුණින් ආරම්භ කරනු ලැබුවා. මේ දැවැන්ත සංවර්ධනයේ සටහන් ලෙස කොළඹ නගරයේ කේන්ද්‍ර කරගත් මැනින් ටවුන්, එල්විටිගල, එඩ්මන්ටන්, විබ්ලොසේන මාවත නිවාස සංකීර්ණ හඳුන්වන්නට පුළුවන්. කොළඹ අවට උපනාගරික ප්‍රදේශවල තන්පොකුණ ගම, රුක්මල් ගම, මත්තේගොඩ, රද්දොළු ගම, සොයිසාපුර වැනි ව්‍යාපෘති බොහොමයක් ආරම්භ වුණා. මෙවන් ජනතාවාදී නාගරික සංවර්ධන විකල්ප ක්‍රමවේද තිබියදී පසුව ආ ඇතැම් රජයන් ඒවා ගැන සැලකිලිමත් නොවී මේ සඳහා එකම විසඳුම ඒවායේ පදිංචි ජනතාවගේ කැමැත්තකින් තොරව නගරය තුළ හෝ ඉන් පිටතට වෙනස් ස්ථානවලට ගෙන ගොස් ඔවුන් පාරම්පරිකව පදිංචි වටිනා ඉඩම් ගජමිතුරු ධනවාදී වැඩපිළිවෙළ සඳහා කොල්ල කෑම් සිදුවීම අප දුටුවා. දුප්පත් පීඩිත ජනතාව පරම්පරා ගණනක් ජීවත් වූ වාසස්ථානවලින් සහ ආවේණික ප්‍රදේශවලින් මුල් උදුරාදැවීම සිදු කරමින් බලහත්කාරකමින් පිටප්‍රදේශවලට ගෙන යාම සිදු වුණා. ඒ ජනතාවගේ රැකියා ස්ථාන, දරුවන් අධ්‍යාපනය ලබන පාසල්, ඔවුන්ගේ සංස්කෘතිය යන මේ කිසිවක් ගැන සැලකිල්ලක් හෝ තැකීමක් නොකර අවිගත් පුද්ගලයින් නොදවා ඔවුන්ගේ වාසස්ථාන කඩාබිඳ දැමීම එක් යුගයක අපි දුටුවා. ඒ ජනතාව කරගත හැකි දෙයක් නැතිව අසරණව හඬා වැටෙමින් විලාප නගන හඬ අප මාධ්‍යවලින් දුටුවා. මේ වැඩපිළිවෙළ, මේ හැසිරීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට නොගැලපෙන්නක්. සංවර්ධන ක්‍රියාදාමයකදී එහි මූලය කේන්ද්‍රීය විය යුත්තේ ජනතාවයි. දකුණු ආසියාතික රටවල් හා සසඳන විට අපේ රටේ නාගරීකරණය හා ඒ ආශ්‍රිත මානව ජනාවාස ගැටලු අවම තත්වයකින් පවත්වාගෙන යාමට අපට හැකි වෙලා තිබෙනවා. DSL නායක, දඩිසල් නායක අගමැතිවරුන්ගේ ඉඩම් පනත් හා ගොවි ජනපද ව්‍යාපාර යටතේ කෘෂිකර්මයේ නගා සිටුමිට ගත් උත්සාහය මේට මූලික හේතුවක් වුණා. ජයජයවර්ධන රජයේ ඉඩම් හා මහවැලි සංවර්ධන අමාත්‍ය ගාමිණි දිසානායක මැතිතුමන් මහවැලි යෝජනා ක්‍රමය කඩිනම් කරමින්, මහවැලි ජනාවාස ඇති කරමින් ගෙන ගිය වැඩපිළිවෙළ තුළින්ද මේ සඳහා විශේෂ දායකත්වයක් ලැබුණා. ප්‍රේමදාස මැතිතුමන් දිවයිනපුරා ක්‍රියාත්මක කරන උදා ගම්බුදා ව්‍යාපාරය හා ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙළ ශ්‍රී ලංකාවේ නාගරීකරණය අවම කිරීම සඳහා ගන්නා ලද වැදගත් පියවරක් වුණා. නාගරීකරණය වන ප්‍රදේශ හඳුනා ගනිමින් සැලසුම්ගත නාගරික සංවර්ධනයක් ශ්‍රී ලංකා පුරා ඇති කිරීමේ මූලික අරමුණින් එතුමා විසින් හඳුන්වා දුන් නගර සංවර්ධන අධිකාරී පනත හා එය බලාත්මක කිරීම සඳහා පිහිට වූ නාගරික සංවර්ධන අධිකාරිය හරහා කොළඹ නගරයට සමාන්තරව දිස්ත්‍රික් අගනගර හා උපනගර පද්ධති සැලසුම් සහගතව සංවර්ධනය කිරීමට ගත් උත්සාහය තුළ රටේ නාගරීකරණය හා නාගරික ගැටලු තවදුරටත් සමනය කිරීමට හැකියාව ලැබුණා. 80 දශකයේ ප්‍රේමදාස මැතිතුමන් කොළඹ නගරය හා ඒ අවට නාගරික ප්‍රදේශවල සිදු කරගෙන ගිය කඩිනම් සංවර්ධනයේ වැඩි අවධානයක් ජල ප්‍රවාහන පද්ධතිය හා දඩිතල පහසුකම් සංවර්ධනය සඳහා යොමු කළා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අගනගර ව්‍යාපෘතිය සමග දියවන්නාව හා බැඳුණු එළ මාර්ග පද්ධති සංවර්ධනයේ මෙන්ම ඒ අවට පහත් බිම් ප්‍රදේශ ජලය රඳා පැවැත්ම සඳහා වෙන් කරමින් කරන ලද දැවැන්ත සංවර්ධනය අද දක්වා අධීර වශයෙන් ක්‍රියාත්මක වීම සතුටක්. ඒ වන විට කිසිදු නඩත්තුවකින් තොරව අත්තර තිබූ කොළඹ එළ මාර්ග පද්ධතියද සංවර්ධනය කරමින් ඉවුරුවල පදිංචිව සිටි දහස් ගණනක් වූ පැල්පස් වාසීන්ට ඒ අවටින්ම නිවාස පහසුකම් ලබා දීම සිදු කරනු ලැබුවා. එමෙන්ම 2016-19 යුගයේදී නාගරික සංවර්ධනයේ උදෙසා ගරු චම්පික රණවක අමාත්‍යතුමාගේ නායකත්වයේ යටතේ එක් රාජ්‍ය පාලන සමාන සමයක් තුළ කළ ඉහළම ආයෝජනය නාගරික සංවර්ධනයේ උදෙසා කර තිබුණා. 2015-2019 දක්වා සිදු කළ මුළු ආයෝජනය බිලියන 149.9ක් වුණා. කාලය පිළිබඳ සීමාව නිසා මේ ආයෝජනයන්ගේ සිදු කළ මෙහෙවර අඩංගු තොරතුරු ඇතුළත් කළ සටහන මම හැන්සාත් ගත කිරීම සඳහා ඔබතුමාගේ අවසරය පතනවා. මේ කාලයේදී තම අමාත්‍යාංශය වෙත ලැබුණු ප්‍රතිපාදන වැඩිම ප්‍රතිශතයක් සංවර්ධන සඳහා වියදම් කර විශිෂ්ට වාර්තාවක් පවන්නටත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට පුළුවන්කමක් ලැබුණා. අවසාන වශයෙන් තව එක් කරුණක් මගේ කතාව සමාප්ත කරන්නට සමාවෙන්න. එමෙන්ම 2015-2009 කාලය තුළ මහා භාණ්ඩාගාරය රුපියල් මිලියන 37000ක අධික මුදලක් මෙම නිවාස සංවර්ධන වැඩසටහන සඳහා ආයෝජනය කරනු ලැබුවා. මෙම පාලන කාලය තුළ සංවර්ධනය සඳහා ලබා දුන් ප්‍රතිපාදන වෙතින් 98%කට වඩා වැඩි මුදලක් ආයෝජනය කොට මුල්ම ස්ථානීයගත් අමාත්‍යාංශයක් ලෙස නිවාස අමාත්‍යාංශය වාර්තාගත වෙනවා. ජාතික නිවාස වැඩසටහන යටතේ දිවයින පුරා ගම නගරය වතුකරය ආවරණය වන අයුරින් විවිධ නිවාස වැඩසටහන් ක්‍රියාත්මක වුණා. එවයින් වඩාත් කැපී පෙනුනේ ආදර්ශ ගම්මාන වැඩපිළිවෙලයි. එම වැඩසටහන තුළින් වසරක පහක කාලයක් තුළ දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වෙන අයුරින් නව ආදර්ශ ගම්මාන 2562ක් නිවාස මුල් කොටගත් ජලය විදුලිය මාර්ග වැනි සියලු පහසුකම් වලින් සමන්විත අංග සම්පූර්ණ ආදර්ශ ගම්මාන ලෙස ජනතා අයිතියට පත් කර තිබෙනවා. මේ ආදර්ශ ගම්මාන වැඩසටහන හේතුවෙන් විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වීමට නිවසක අයිතිය නැති වූ වත්කම් රහිත ජනතාවට වත්කම් හිමි නිවාසලාභී පුරවැසියන් බවට පත්වන්නට පුළුවන් වුණා. මේ වැඩපිළිවෙල ආරම්භයේදී රජයෙන් ලබා දුන්නේ නිවාසලාභියෙකුට නිවසක් ඉදි කිරීමට රුපියල් ලක්ෂක මුදලක්. මේ මුදල 2019 වන විට එක් නිවාසලාභියෙකුට රුපියල් ලක්ෂ 5 දක්වා වර්ධනය කරනු ලැබුවා. රජයේ ලබා දුන් මෙම ණය මුදලට සීමා නොවී නිවාසලාභීන් එකී මුදලට තම ඉතිරි කිරීම සහ ශ්‍රමයෙන් දායකත්වය ලබා දීමෙන් අවසානයේ බොහෝ විට එසේ ඉදි වූ නිවාසවල වටිනාකම ඉඩමේ සහ නිවාසයේ වටිනාකම ගණනය කරන විට ඒ රාජ්‍ය මූල්‍ය ආයෝජනයෙන් දෙගුණයක් පමණ මුදලක් වුණා. සැමට සෙවන ජාතික නිවාස වැඩසටහන දිවයිනේ සියලු ප්‍රදේශවල එකලෙසින් ක්‍රියාත්මක වුණා. විශේෂයෙන් යුද්ධයේ නවතැන් වූ උතුරු නගරයේ ජනතාවට නව ආදර්ශ ගම්මාන 500කට අධික ප්‍රමාණයක් සමගින් සැමට සෙවන ජාතික වැඩපිළිවෙළ තුළින් ප්‍රතිලාභීන් 80000කට අධික ප්‍රමාණයකට නිවාස පහසුකම් සපයා දීමට පුළුවන්කමක් ලැබුණා. මේට අමතරව වතුකරයේ වැඩ කරන ජනතාවට වතු ආශ්‍රිත අංග සම්පූර්ණ නිවාස පහසුකම් සමගින් නව ආදර්ශ ගම්මාන සැමට සෙවන වැඩසටහන තුළින් නිර්මාණය වූ අතර මේට අමතරව ගරු දිගම්බරම් අමාත්‍යතුමන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරුණු වතු නිවාස වැඩසටහන දේශීය අරමුදල් ආයෝජනය කරමින්ම ඉන්දියානු රජයේ මුල්්‍ය ආයෝජනයෙන් නව නිවාස ව්‍යාපෘති ඉදිකරනු ලැබුවා. මේ ආදර්ශ ගම්මාන වැඩසටහන එදා ප්‍රේමදාස යුගයේ නිවාස සංවාද වැඩසටහන මෙන් ජාත්‍යන්තර අවධානය යොමු කරගනු ලැබුවා. ඉන්දියාවේ වර්තමාන අග්‍රාමාත්‍යතුමන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී මෙම සැමට සෙවන ආදර්ශ ගම්මාන වැඩසටහන පිළිබඳ පැහැදීමට පත්වී නිවාස 25 බැගින් වූ නව ආදර්ශ ගම්මාන 100ක් අධියද කීපයක් යටතේ ඉදි කිරීමට මුල්්‍ය ආධාරයක් ඉන්දියානු රජය විසින් ලබා දුන්නා. වසර 2019 අවසන් වන විට මෙයින් ආදර්ශ ගම්මාන 60ක ඉදි කිරීම කටයුතු අවසන් කර තිබුණා. නය නොවේ මේවා මුල්්‍ය ආධාර ලෙසයි අපට ලැබුණේ. ඒක ඉතා වැදගත්. නිවාස ණය හා ආධාර ලබාගෙන අඩක් අවසන් කර තිබූ නිවාස ප්‍රතිලාභීන් 23000කට මහා භාණ්ඩාගාරයෙන් අනුමත වී තිබූ මුදල් නොදීම හේතුවෙන් ඔවුන්ගේ නිවාස ඉදිකිරීම කටයුතු දැන් අඩාල වී තිබෙනවා. වර්තමානයේදී රජය එම නිවාසලාභීන්ගෙන් අඩක් තිබූ නිවාස සඳහා ලබා දුන් ණය නැවත අය කිරීම සිදු කරන නමුත් ඔවුන්ට ලැබිය යුතු ඉතිරි වාරික මුදල් ලබා දීම දැන් සිදු කරන්නේ නැහැ. මේ ඉතා අසාධාරණ තත්වයක්. නිවාස අමාත්‍යාංශ බාර ගරු අග්‍රාමාත්‍යතුමන් දැනුවත්ව මේ දෑ සිදුවෙතයි මම විශ්වාස කරන්නේ නැහැ. කරුණාකර පටු ભેද සලකා අසාධාරණකම් නොකර මේ නිවාසලාභීන්ට තම නිවෙස්වල කටයුතු සම්පූර්ණ කරගැන්ම සඳහා අදාළ වාරික මුදල් ලබා දීමට අදාළ නිලධාරීන්ට උපදෙස් දෙනෙමින් ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටින්නට මම කැමැතියි. මේ කරුණට අදාළව මගේ ගම් ප්‍රදේශයේ එක් උදාහරණයක් සඳහන් කරන්නට මම කැමැතියි. මා මන්ත්‍රීවරු කුල සිටියේදී ආරම්භ කළ ආදර්ශ ගම්මානයේ කටයුතු තවමත් සම්පූර්ණ වී නැහැ. බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පිංහෙන ග්‍රාමයේ මොරායස් වත්තේ මේ ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කරගෙන ලැබුවේද අපේ කාලයේදී. ඒ අවධියේදී මගේ ප්‍රදේශයේ නිවාස සංවර්ධනය සඳහා තිබූ ඉල්ලුම සැපිරීමට රජයේ ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවූ නිසා මම ප්‍රදේශයේ සහ මා දන්නා හිතවත් දානපතීන්ගේ පරිත්‍යාගයන් සෙවන අරමුදලට ලබා ගැනීමට උත්සාහ ගත්තා. ඒ අනුව දහම් පහන ගම, ලංකා බෙල් ගම, ගාමිණී අතුකොරල් ගම, වත්තිමි රාජපුර ගම වැනි ගම්මාන කීපයකටම කටයුතු දානපති ආධාරයෙන් සම්පූර්ණ කර ජනතා අයිතියට පැවරුවා. මේ වැඩපිළිවෙළ ගැන පැහැදුණු අලුත්ගම කන්දේ විහාරාධිපති ලෙස ඒ අවධියේ සිටි අපවත් වී වදාළ ගරුතර බොටුවන්හිණි බුද්ධරක්ෂිත හිමියන් මා කැඳවා අපව දිරි ගන්වමින් මෙහෙම කිව්වා. හැමිතුමා මේ ගෙන යන වැඩපිළිවෙළ බොහොම හොඳයි. මමත් ගමක් බාර ගන්න කැමතියි. ඒ අනුව උන්වහන්සේ අදිර දෙයකින් 20 ලක්ෂක මුදලක් මේ පිංහෙද ගමේ නිවාස ව්‍යාපෘතිය සඳහා ආධාර වශයෙන් ලබා දීමට සෙවන අරමුදලට මුදල් පරිත්‍යාග කළා. මේ ගමට උන්වහන්සේගේ නව යෝදා ගැනීමට මා යෝජනා කළ විට ඒට උන්වහන්සේ අකමැත්ත ප්‍රකාශ කළා. පසු අපි ඒ යෝජිත කන්දේ විහාර ගම ලෙසින් නම් කර වැඩ පටන් ගත්තා. දැන් මේ ගමේ වාරික මුදල් ලබා දීම නතර කර තිබෙනවා. මේ පරිත්‍යාගශීලීගේ මුදල් කරුණාකරලා මේ ව්‍යාපෘතිය කර්ණමින් සම්පූර්ණකාන්ත මැදිහත් වනමින් ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. බේරුවල ප්‍රදේශයේ ඒ අවධිය ඉදම්මත් පත් කරගෙන පරිත්‍යාගශීලීන්ගේ මුල් අදියර සඳහා පරිත්‍යාග සෙවන අරමුදලට ලබා දී ආරම්භ කළ තවත් නිවාස ව්‍යාපෘති කිහිපයක් තිබෙනවා වැඩ අවසන් කරන්න නැතුව. ඒ අවධිය ලබා දුන් ලක්ෂ 2-3 බැගින් වූ පරිත්‍යාගයන් ඒ වගේ රිසිප්පත් පවා තිබෙනවා. මේ ගම්මානවල කටයුතු සම්පූර්ණ කරන්නට ප්‍රමාණවත් නැති බව මම දන්නවා. ඒත් මේ පරිත්‍යාගශීලීන්ගේ අද ආර්ථික තත්ත්වය ගැන කියන්නට මට පුළුවන් කමක් නැහැ. කරුණාකරලා ඔවුන් හමු වී සාකච්ඡා කර ඔවුන්ගේ අනුග්‍රහය හැකිනම් ලබාගෙන නැත්නම් රජයේ ප්‍රතිපාදන මගින් හෝ වසර ගණනාවක් තිස්සේ අතරමඟ නතර කර ඇති මේ යෝජිත ආදර්ශ ගම්මානවල කටයුතු සම්පූර්ණ කරන දෙන ලෙස නිවාස ශාස්ත්‍රයේ භාරගරු අමාත්‍යතුමන් ලෙස ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටින්නට මම කැමැතියි. අමාත්‍යංශයේ දැනගැන්ම සඳහා ඒ යෝජිත ආදර්ශ ගම්මාන නම් වශයෙන් සඳහන් කරන්නටත් මම කැමැතියි. 1. බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ බුබුලන්ද ආදර්ශ ගම්මානය. 2. බේරුවල කාලවිල ප්‍රදේශයේ යෝජිත තට්ටකන්ද ආදර්ශ ගම්මානය. 3. බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ දර්ගා නගරයේ යෝජිත මීනච්චිකන්ද සහ සැපුලන්කන්ද ආදර්ශ ගම්මානයන් 2. 4. බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ නගර සභා සීමාව තුල පිහිටි යෝජිත මූණමල් ගහබත සහ මල්ලයිදේවත් ආදර්ශ ගම්මානය. අවසාන වශයෙන් තවත් එක් කරුණක් සඳහන් කර මගේ කතාව සමර්ථ කරගන්නට මම කැමැතියි. නිවාස සංවර්ධන අධිකාරියේ කටයුතු වලට විශාල දායකත්වයක් ලබා දුන්න නවක සේවකයන් විශාල පිරිසක් අද රැකී ආයිම තත්ත්වයට පත් කර තිබෙනවා. අවශ්‍ය සියලු සුදුසුකම් සපුරා තිබීම මත නීත්‍යානුකූල මදනම මත බඳවාගෙන තිබූ මේ සේවකයන්ට ස්ථීරපත් වීම ලබා දීම ජනාධිපති මැතිවරණයේ හේතුවෙන් නතර කර තිබුණා. ඒත් මැතිවරණ කොමසාරිස්වරයා මෙන්ම රාජ්‍ය පරිපාලන ලේකම්වරයාද ලිඛිතව දැනුම් දී ඇති අයුරින් මැතිවරණයේ නිම වූ විගස එම කාර්ය මණ්ඩල සඳහා පත් වී ලබා දීම සිදු කළ යුතුව තිබුණා. එය සිදු නොකර ජනාධිපතිවරණයෙන් පසු මේ සේවකයන් සියලු දෙනා රැකියාවලින් පහ කර තිබෙනවා. විපක්ෂ නායකතුමන් අමාත්‍යවරයා ලෙස සිටියදී එම අධිකාරියේ කිසිදු සේවකයෙකු දේශපාලන හේතු මත සේවයෙන් පහ කිරීම හෝ වෙනත් පරිගැනීම් සිදු නොකළ බව මම අවධාරණය කරනවා. මෙවැනි පසුබිමක මේ තරුණ දරුවන් මහමගට ඇද දැමීම කනගාටුදායක තත්වයක්. මේ තරුණ පිරිස වෙත මානසික ඇසින් බලා සාධාරණව කටයුතු කරන ලෙස ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටින්නට මම කැමැතියි. අපේ මෙහෙවරන්නේ අරමුණ මිනිසුන්ගේ කඳුළු නිවීම මිස මිනිසුන්ගේ සතුට තෘප්තිය ලබා දීම මිසක ජනතා යහපත මිසක දේශපාලන වෙනස්කම් මිස ප්‍රශ්න ඇති කර ගැනීම නොවිය යුතුයි. අවසන් වශයෙන් බුදුන් වහන්සේ දේශනා කළ දේශනා කළ මහා පරිනිබ්බාන සූත්‍රයේ සප්ත අපරිහානි ධර්ම තුල තිබෙන කරුණක් මතක් කරලා මම මේ කතාව අවසන් කරගන්නවා. යහපත් රාජ්‍ය පාලනයක තිබිය යුතු සුවිශේෂී ලක්ෂණයක් තමයි පෙර පාලකයන් සිදු කළ යහපත් ක්‍රියාවන් අඛණ්ඩව ඉදිරියට ගෙන යාම. යහපත් රාජ්‍ය පාලකයෙකුගේ උතුම් ගුණය උන්වහන්සේ මෙලෙස ප්‍රකාශ කර තිබුණා. එබැවින් සෞභාග්‍ය ආණ්ඩුවෙන් මම කාරුණිකව ඉල්ලා සිටිනවා බුදුන් වදාළ මේ වගවීම සහ වගකීම සිතටගෙන සාධාරණව කටයුතු කරන්න කියලා මේ කරුණ සම්බන්ධයෙන්. බොහොම ස්තුතියි සභාවතුනි.
ඔබතුමාට ස්තුතියි. ගරු රෝහිත අබේගුණවර්ධන අමාත්‍යතුමා විනාඩි 12යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දවසේදී විශේෂයෙන්ම නාගරික සංවර්ධන වගේම නිවාස කටයුතු අමාත්‍යාංශය පිළිබඳව කතා කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. ඒ වගේම සෞභාග්‍යයේ දැක්ම ඉදිරියට ගෙන යාම සඳහා මේ අමාත්‍යාංශයේ කැබිනට් විෂයභාර අමාත්‍යතුමා හැටියට අපේ පරමාදර්ශී නායක අපේ මුළු රටම ආදරය කරන ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ අමාත්‍යාංශයේ ඇමතිවරයා හැටියට කටයුතු කිරීම ගැන මම පෞද්ගලිකවම සතුටු වෙනවා. ඒ වගේම නිවාස විෂයභාර රාජ්‍ය අමතිවරයා හැටියට තරුණ අමාත්‍යවරයෙක් හැටියට අපේ ඉන්දික අනුරුද්ධ අමාත්‍යතුමාත්, ඒ වගේම නාගරික සංවර්ධන විෂයභාරව අපේ නාලක ගොඩහේවා අමාත්‍යතුමාත්, ඒ වගේම නිවාස වතු නිවාස සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දිවංගත තොණ්ඩමන් නැමැතුමාගේ පුතණුවන් ජීවන් තොණ්ඩමන් මැතුමා කටයුතු කිරීම ගැන මම මේ වෙලාවේ සතුටු වෙනවා. ඒ වගේම මේ අමාත්‍යාංශයේ වැයශීර්ෂය සම්බන්ධයෙන් කතා කරද්දී මගේ දිස්ත්‍රික්කයේ අපේ මිත්‍ර හිටපු අමාත්‍යවරයෙක්, ඒ වගේම එතුමාගේ පියා මේ පාර්ලිමේන්තුවේ කතානායකවරයා හැටියටත් කටයුතු කරමින් වැඩ කරපු කෙනෙක් ඇටියදී ඉම්තියාස් බාකිර් මැතිතුමා කතා කරන්න ලැබීම ගැනත් මම සතුටු වෙනවා. එතුමා නවත්වපු එක තැනකින් මම පටන් ගන්නවා. එතුමා බුදුන් වහන්සේගේ දේශනාවක් තුළ සූත්‍රයක් තුළ එතුමා කිව්වා යහපත් පාලනයක් තුළ පෞගිය කාලයේ යම් කෙනෙක් හොඳ වැඩක් කළා තිබුණා නම් ඒක අඛණ්ඩව ඉදිරියට යෑම ඉතාම සුබවාදී කාරණයක්. ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා ඒක මතක් කිරීම ගැන. ලක්ෂ්මන් කිරියල් ඇමතිතුමා වගේ ඇමතිවරයෙක් ඉඳද්දී මේකට ඉමිටියාස් බාගිර් මාකර ඇමතුමා වගේ කිය යුතු නැහැ. 2015 යහපාලන ආණ්ඩුව බලයට පත් වූ වෙලාවේ මේ සූත්‍රය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටත් අගමැති රයන් වික්‍රමසිංහ මැතිතුමාටත් ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීතුමාලා වැනි එදා කැබිනට්ටුව නියෝජනය කරපු අයට දේශනා කළා නම් අද මේ තත්ත්වයක් මේ රට තුළ ඇති නොවේ කියලා මා විශ්වාස කරනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි දන්නවා මේ විෂයපතේ ඉතාමත්ම කුළුල් අපේ රටේ ජන සමාජයට ඉතාමත්ම ළඟින් බොහොම බැඳීම් ඇති වෙච්ච අමාත්‍යංශ. මේ අමාත්‍යංශ අපි දකිනවා විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි නාගරික සංවර්ධන අමාත්‍යංශයේ. අපි එදා ඉතිහාසය පොඩ්ඩක් මතක් කරන්න වෙනවා. 2005 ගරු නියෝජ්‍ය කතානායකතුමනි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඔබතුමත් මමත් මේ පාර්ලිමේන්තු රාව එකට 2005 එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට බාර ගන්න වෙලාවේ ඔබතුමාටත් මටත් ඒ අමතක කරන්න බැරි මතකයක් තියෙනවා. ඒ තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි එදා ත්‍රස්තවාදයෙන් වැළලී ත්‍රස්තවාදයෙන් බිය ගැන්නුණු රටක අපි ජීවත් වුණා. ඒ ජීවත් වෙච්ච රටේ අපිට පුළුවන්කමක් ලැබුණේ නැහැ අපේ නගර නිර්මාණයක් නම නිවාසයක් හැදීම මේ සියල්ලම අපිට තිබුණු ප්‍රධාන ප්‍රශ්න. එතන ඒ ප්‍රශ්න වලට මූලික වශයෙන්ම රටේ මුලින්ම තියෙන ප්‍රධාන ප්‍රශ්නෙට රටේ තියෙන ප්‍රධානම ගැටලුව විසඳන්න නායකත්වයේ දීපු එදා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි අද රටේ අග්‍රාමාත්‍යවරයා මේ විෂය භාරව ඉන්නේ. එතුමා එදා මේ කියන රටේ ත්‍රස්තවාදය තුරන් නොකරුවා නම් ඒකට විසඳුමක් නොදුන්නා නම් ත්‍රස්තවාදය සහමුලෙන් විනාශ නොකරා නම් මටවත් ඉමිටියාස් බාගිර් මගේ මිත්‍ර මන්ත්‍රීතුමාටවත් අපිට නිවාස සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය සම්බන්ධයෙන් ඒ ඉදිරි අනාගතයේ සංවර්ධනය ගැන කතා කරන්න අපිට රටක් ඉතුරු වෙන්නේ නැහැ. එමු වුණා නම් සමහර වෙලාවට බෙදුණු රටක් කොඩි දෙකක් එසවෙන ජාතික ගීවල් දෙකක් කියවෙන මුදල් වෙනම මාරු වෙන උසාවි වෙනම තියෙන රටවල් දෙකක අපිට ජීවත් වෙන්න තමයි සිද්ධ වෙන්නේ. නමුත් එදා ඒ ගත්ත තීන්දුව මත ඒක සිද්ධ වුණා. මං එයින් පස්සේ එන්නේ මේ නාගරික සංවර්ධන විෂයට. ගරු නියෝජ්‍ය කතානායකතුමනි එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඒ වැඩපිළිවෙල තුර යුද්ධයේ අවසන් වෙනවත් එක්කම රට ගොඩනැගීම ආරම්භ වුණා. ඔබතුමාට මට මතකයි අපි අපේ ගෙදර දින රූපවාහිනියෙන් අපි දකින අධිවේගී මාර්ගයක්. අපි දකිනවා දියුණු වෙච්ච නගරයක්. අපි දකිනවා රූපවාහිනියෙන් ඇවිදින මන්තිරුවක්. හැබැයි අපිට කවදාකවත් ඒ දෙයක ප්‍රායෝගිකව ඇවිදින මන්තිරුවක ඇවිදින්න අපට අවස්ථාවක් අපේ රටේ උරුම කළා තිබුණේ නැහැ. අපට අධිවේගී මාර්ගයක යන්න අවස්ථාවක් තිබුණේ නැහැ. අපි දැකපු කොළඹ ඒ විදිහටම තිබුණා. අපි දැක්කා ගෝල්පේස් හෝටලේ ඒ විදිහටම තිබුණා ගරු නියෝජ්‍ය කතානායකතුමෝ. ධනදාරි හෝටලේ තිබුණා. නමුත් ඊට වැඩිය දෙයක් අපට දකින්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. අද නියෝජ්‍ය කතානායකතුමනි අපි සතුටු වෙනවා අර අපේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ළඟින් ශැංග්‍රිලා හෝටලේට දකුණුවත පැත්තෙන් යනකොට දැන් බේරේ වැවා ආශ්‍රිතව ඉදිවෙන මහා නිවාස සංකීර්ණ හෝටල් සංකීර්ණ මේ සියල්ල අනිත් පැත්තෙන් වරාය නගරය එදත් අතිගරු ජනාධිපතිතුමා සමග වරාය විශේෂභාර ව්‍යාපෘති අමතිවරයාට කටයුතු කළා. අද වරාය නගරය දකිනකොට අපට සතුටු වෙන්න පුළුවන්. මොකද හේතුව ඒ නගරය සංවර්ධනය කිරීම තීන්දු තීරණ ගැනීම. අප මුලින්ම හිතන්නේ නියෝජ්‍ය කතානායකතුමනි නායකයෝ වුණාම තීන්දු ගන්න ඕන. හැබැයි මේ තීන්දු රටට හිතවාදී තීන්දු බවට පරිවර්තනය වෙන්න ඕන. රටට හිතකර තීන්දු බවට පරිවර්තනය වෙන්න ඕන. එවැනි තීන්දු ගත්තොත් රටේ අනාගතයත් අනාගත දරු පරම්පරාවත් වෙනුවෙන් යම් දවසකේ තීන්දු ගත්තු නායකයෝ ගැන ඉතිහාසයේ කතා ඇහි. එහෙම වුණා. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ජනාධිපතිතුමාව පරාජය කරගත්තු ජනතාවම තීන්දු කරා අපි කරගත්තු මහා මෝඩකම. අපිට වැරදුනා. වැරදීම නිවැරදි කරගන්න ඕන අපි. අපි නිවැරදි කරගන්න ඕන නිසා නැවත බලයට ගේන්න ඕන. ඒ නිසා අද මේ විෂයපතේ තුමා ආතේ තියෙනවා. මම දැක්ක යහපාලන ආණ්ඩුවේ මම වැරදි කියනවා නෙවෙයි. නමුත් යහපාලන ආණ්ඩුවේ වැඩි විශ්වාසයක් තියාගෙන මේ විෂයපතේ බාරගත්ත පාට්ලි චම්පික මම නම කියන්න සිද්ධ වෙනවා තුමා නොහිටියත් ඒ ඇමතිතුමා. මේකට නමක් දැම්මා බස්නාහිර පළාත් මෙගා පොලිස් කියලා නමක් දාලා මේ විෂයපතේ බාරගත්තා. මේ විෂයපතේ බාරගෙන අපි හිතුවා එතුමා නිර්මාණශීලී නායකයෙක් වැඩ කරන නායකයෙක් කැඩියට දිගම්බරම් මගේ මිත්‍ර මන්ත්‍රීතුමන අපි හිතුවා මේ කොළඹට ලොකු වෙනසක් ඇති වෙයි කියලා. කොළඹ අලුත් විදයක් වෙයි කියලා. අපි දැක්ක බයිසිකලයක් පැදගෙන යන මිනිහෙක් පැදගෙන යනවා බයිසිකලේ යකඩ මිනිසා කියලා
බස්තෑන්්වල යම් ඡායාරූප පල වෙනවා අපි දැක්කා. නමුත් අපි දැක්ක යකඩ මිනිහගේ මොනවද සිද්ධ වුනේ? විවේචනයක් නෙවෙයි ගරු මන්ත්‍රීතුමනි. එක දෙයක් සිද්ධ වෙනවා මම දැක්කා. මොකද හේතුව මාධ්‍ය වලින් හැමදාම පාර්ලිමේන්තුවට එනකොට මම හිතුවා ඒ වෙනස මොකක්ද? මොකක්ද දැකපු වෙනස? ඒ වෙනස තමයි ගෝඨාභය රාජපක්ෂ වත්මන් ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්වරයා හැටියට, නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට එතුමා මේ පාර්ලිමේන්තුවට අපිට එදා එක දවසක් වරුසාව ඇවිල්ලා ඔබට මතකයි අපිට එන්න සිද්ධ වුණේ මොකද? හමුදාවේ වාහනයක අපිට එන්න සිද්ධ වුණේ. මොකද හේතුව? පාර්ලිමේන්තුව යට වුණා. පාර්ලිමේන්තුවට වතුර ගැලුවා. පාර්ලිමේන්තු ප්‍රවේශයට එන්න විදියක් නැහැ. අපි බෆල් එක තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ සභාගමට එන්න පුළුවන්කම ලැබුණේ. එහෙම ඉතිහාසයක් තිබුණා. නමුත් තීන්දුවක් ගත්තා නායකයෝ හැටියට. ඒ තීන්දුව අරගෙන මේ ප්‍රදේශයේ සංවර්ධනය කළා, හරියාකාර ජලබස්නාව ඇති කරලා, අනවසර ගොඩකිරීම නතර කරලා ඒ තීන්දුව අරගෙන ක්‍රියාත්මක වුණා. ඒ ක්‍රියාත්මක වීම තුළ තමයි අහමදාම උදේට මේ පාර්ලිමේන්තුවේ 225 දෙනෙක් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට එනකොට අපිට ආසයි දකින්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි අර ඇවිදින මන්ත්‍රීරුවේ කොච්චර ප්‍රමාණයක් ඇවිදිනවා. ඒ තුළින් මොකද්ද වෙන්නේ? මේ රට ඉස්පිරිතාල ප්‍රමාණය අඩු වෙනවා, ජීවිතවලට වග කියනවා, සෞඛ්‍ය ආරක්ෂිත මිනිස්සු බවට පරිවර්තනය වෙනවා. ඉතින් මම හිතුවා එවැනි දෙයක් කරලා බාර දීපු ආණ්ඩුව නම් පාර්ටි චම්පික ඇමතිවරයා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරයි කියලා. එතුමා එකක් කළා. අපි දැක්කා මේ පාර්ලිමේන්තුව පිටුපස තියෙන මන්ත්‍රීරුවට එහා පැත්තේ එතුමා සීමා මාලකයක් හදන්න පටන් ගත්තා. බොහොම හොඳයි, වැඩේ සාර්ථකයි, වැඩේ තුනයි. අපිත් බලාගෙන හිටියා හැදෙන සීමා මාලකය. සීමා මාලකය හදාගෙන ගියා. සීමා මාලකය හදාගෙන යනකොට එක පාරටම මාස 3ක් විතරනකොට වරුසාවක් එනවා. සීමා මාලකයේ අංශක 90ට නැමෙනවා. අංශක 90ට නැමිලා දවසක් මං වාහනෙන් බැහැලා මං එතන ගිහින් බලන් ඉඳද්දි සීමා මාලකයේ පේනවා හරියට අර පීසකුලනවා වගේ. පීසකුලන ඉතාලියේ තියෙන පීසකුලන වගේ පැත්තට ඇලවෙච්ච සීමා මාලකයක්. මම හිතුවා සමහරලාට නිර්මාණශීලී හින්දා එහෙම හැදුවද දන්නේ නැහැ කියලා. හැබැයි අහලා බලනකොට අර සීමා මාලකයේ අර වෙලදිගේ බලාගෙන ගලා වහිනවා. ගලා වහිනකොට මොකක් සිද්ධ වුනේ? මම දවසක් ඇහුවා. මම ඇහුවා උපදේශක කාර්ක සභාවේ ඇයි එහෙම වුනේ කියලා. ඇයි අඩු ගානේ මේකට ෆයිලින් සිස්ටම් එකක් කළා, මේක උඩ කණු ටිකක් ඇවිල්ලා මේක කරන්න පුළුවන්කමක් තිබුණා. නෑ ඒක කරේ නෑ. ඊට පස්සේ මොකද කරේ? සීමා මාලකයේ යටට ගල්පුරවල ගල්පුරවල සීමා මාලකයේ උඩට ගත්තා. උඩට අරගෙන අද මොකද සිද්ධ වෙලා තියෙන වැඩේ? එතකොට එහෙමනම් අපි බලාපොරොත්තු දේ සිද්ධ වෙලා තියෙනවා නෑ, සිද්ධ වුණේ නෑ. විශේෂයෙන්ම අපි දන්නවා, අපි හිතුවා අපේ මරික්කාර් මන්ත්‍රීතුමා ඉන්නවා එතුමා නියෝජනය කරන ප්‍රදේශයේ, අර මීතොට මුල්ලේ කුණුකන්ද ඒක කලා වැටුණා. ඉතාමත් ඛේදවාචකයක්. අපි හිතුවා ඒ වෙලාවේ විසඳුමක් හම්බ වෙයි කියලා.
ඔබට මට තවත් විනාඩි 2යි.
ඔව් මට අපේ අගමැතිතුමාගේ වෙලාවෙන් විනාඩි 5.
ඒකත් බෙදා හැරලා තියෙන කරු ඇමතුමා මේ අද ගොඩක් වෙලාව ගිය නිසා
මේ කාලය ගන්න. මන්ත්‍රීතුමාගේ විනාඩි 2. හරි.
2ක්.
දැන් ඒ නිසා විශේෂයෙන්ම මම හිතන්නේ මේකේ මම ඔව්
කර්මන්තතුමා
ඒ මගේ වෙලාව
තියෙනවා. රෝහිත අබේගුණවර්ධන මහත්තයා මතක් කරපින්ද කියන්නේ මීතොට මුල්ලට කුණු කන්ද ගෙනත් දැම්මේ අපේ ආණ්ඩු කාලේ නෙමෙයි 2001
කාලේ. කොහොමද? හරි හරි. කොහොමදයි?
ඔව්. යා ගන්න නෙමෙයි.
හරි රයිට්. ඔය යන්නේ කොහෙද? මල්ලේපොල්. ඕක තමයි කියන්නේ හැමදාම පාග ගන්නව නැට්ට. තාම නෑ කිව්වේ. කියන්න හැදුවා විතර. නෑ නෑ කිව්වේ නෑ නේද අයියෝ. ඉන්න කොයි විසගෙන. අනේ පණිනවා. ඉතින් ඒ නිසා කන්නලා තමයි වුනේ. ඒ නිසා මම කිව්වේ ඒක හරි අපේ කාලේ කරා කිව්. දැන් මොකද කරන්න තියෙන්නේ? අර වගේ ඛේදවාචකයක් වුණා මිතා ඉක්මනින්ම ඉවත් කරන එක. ඒකනේ සුසුකම. ඒකනේ කළ යුතු දේ වෙන්නේ. රයිට්. අපි මේ වෙනකොට ඒක ඉවත් කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. අපි ආණ්ඩුවක් හැටියට. ඒ නිසා මම ඊට පස්සේ නිවාස සම්බන්ධයෙන් කතා කරන්න ඕන. මගේ මිත්‍ර ඉමිටියාස් බාගිර මාකර් මැතිතුමා එතුමා කිව්වා ප්‍රේමදාස අගමැතිතුමා සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සම්බන්ධයෙන් එතුමා නිවාස පිළිවෙල සම්බන්ධයෙන් හොඳ වැඩපිළිවෙලක් කරා ක්‍රියාත්මක කරා. අපි ඒක අගය කරනවා. ඉතින් එතුමා කිව්වා මේ දේවල් එතුමා ඒ විශේෂ බාර කටයුතු කරද්දි එතුමා නියෝජ්‍ය අමාත්‍යවරයා හැටියට ලොකු වගකීමක් ඉටු කළා. නමුත් අපි දැක්ක පහුගිය නිවාස අමාත්‍යවරයාට කටයුතු කරද්දි විපක්ෂ නායකතුමා ඒ අමාත්‍යාංශයේ බාරව කටයුතු කරා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ අවස්ථාවේදී අපි දැක්ක එතුමා අවුරුදු 2015 රජය බාර ගන්නවා, 2019 රජය අවසන් කරනවා. ඒ කාලය ඇතුළත මුළු ලංකාවේම ගෙවල් 8000ක් හදලා තියෙනවා. ගෙවල් 8000ක්. ඒතර ගෙවල් 8000ක් හදලා තියෙනකොට අපි අද මේ අමාත්‍යාංශයේ ගරු අතිගරු ජනාධිපතිතුමා බාරගෙන ඒ විෂය භාර ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යතුමා භාරගෙන මේ වන විට ගෙවල් නිවාස මේ අවුරුද්දක් පිරෙන්නේ අපේ ආණ්ඩුවට අවුරුද්ද පිරෙන්නේ නොවැම්බර් මාසේ 16 වෙනිදා ගරු නියෝජ්‍ය කතානායකතුමා. ඒ වෙනකොට මේ වන විට ගෙවල් 14022ක් ලංකාව පුරාම ඉදිවෙමින් පවතිනවා. 75% ගෙවල් අවසන් වෙලා තියෙනවා. කරුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් 762යි මේ වන විට 580ක් ගෙවල් අවසන් වෙලා තියෙනවා. එමනම් මේ වගකීම ඉටු වෙලා තියෙනවා. ඉතින් මම හිතුවා මම අර කතාවක් ගමේ කතාවක් තියෙනවා ඉතිහාස භාග නිර්මාකර මැතිතුමනේ ඔබතුමත් මමත් ඉදිරිච්ච ගමේ අර තාත්ත කරපු දේ කරේ නැත්තම් ඒ නොට්ටිගේ පුතා කියලා. තාත්ත කරපු දේ කරේ නැත්නම් පුතාලා නොට්ටිගේ පුතා කියලා. ඉතින් මට හිතෙනවා නොට්ටිගේ පුතාද කියලා. ඒ කියන්නේ මොකද හේතුව ඒ වගකීම හරියට ඉටු කරන්න පුළුවන් කමක් ලැබුණාද? හැබැයි අපි ගෙවල් 14000ක් මෙච්චර ප්‍රමාණයක් හදලා මට පෙන්වන්න නියෝජ්‍ය කතානායකතුමනේ එක දවසක වේදිකාවක් හදලා තියෙනවා. එක දවසක තරංග ගහලා තිනව දැකලා තිනවා ලංකාව පුරා පෝස්ටර් අනෝන දැකලා තිනවා එක පෝස්ටරයක් වෙන්නත් එක පෝස්ටරයක් තෝ
ගෞරවණීයතුමා බාධා කිරීමක් කරනවා නේ සමාවෙන්න හැබැයි ඔබතුමා ඒ කිව්ව සංඛ්‍යාලේඛන ටිකක් වැරදි 80000කට 83000කට වැඩි නිවාස හදලා තියනවා ගරු සදිප් ප්‍රේමදාස මැතිතුමා ඒ අවුරුදු 4 මාර තුල ඒ වගේම ප්‍රතිලාභින් 387,520ක් ප්‍රතිලාභින්ට ලබා දීලා තියෙනවා නිවාස. ඒ නිවැරදි කිමක්
කරන්නේ. මම ඔබතුමාට ඔබතුමායි ඔබතුමා ගරු මන්ත්‍රීතුමනි. මම ආසයි ඔබතුමාත් එක්ක මගේ විශේෂ භාර රාජ්‍ය අමාත්‍යවරයාත් එක්ක ඔබතුමාගේ සංඛ්‍යාලේඛනයි අපේ සංඛ්‍යා. සිමෙන්ති කොට 10ක් දීම කියලා කියන්නේ නිවාසයක් හදා දීම නෙවෙයි ගරු මන්ත්‍රීතුමනි. ඊළඟට ණයක් ලබා දීලා ඒක නිවාසයක් හදා දීම නෙවෙයි ගරු මන්ත්‍රීතුමනි. මම කියන්නේ ඊට වැඩිය නිවසකට අඩු මාසෙන් 70% වශයෙන්ම රජයක් ඇරෙන වගකීම දරනවා නම් අන්න ඒක තමයි වගකීම බවට පත් වෙන්නේ. හොඳයි හදලා තිබුණා නම් හොඳයි. එහෙම ඔය කියන දා හදලා තිබුණා නම් ගරු මන්ත්‍රීතුමනි ඒ විදිහටම හදලා තිබුණා නම් අත්ත වශයෙන්ම මොකද්ද වෙන්නේ අපිට හදන්න ගෙවල් නැහැ. මොකද හේතුව එනවා මිනිස්සු ඉතාල හොඳින් ඉන්නවා.
එහෙම කාලය අවසන්
කරවම. එහෙම වුණා නම් ගරු මන්ත්‍රීතුමනි අත්ත වශයෙන් මම ඔබතුමා එක්ක විවාදයක නෙවෙයි. හැබැයි ඔය කියන වැඩේ හරියට කළා තිබුණා නම් කවදාවත් ඇයි ඇයි ඔබතුමාලා මේ රටේ මිනිස්සු පරාජය කරේ? ඇයි ඔබතුමාලා මේ රටේ මිනිස්සු පරාජය කියන එක නම් කමක් නෑ අන්ත පරාජය කර දැම්මේ ඇයි?
අවසන් කරන්න ඔබතුමා.
අඩු ගන්න මොකද්ද සිද්ධ වුනේ? හම්බන්තොට දිස්ත්‍රික්කෙන් ඡන්දෙ ඉල්ලුවේ එතුමා. හම්බන්තොට දිස්ත්‍රික්කේ නැතුමා කොළඹ දිස්ත්‍රික්කේ එන්න සිද්ධ වුණා. මොකද හේතුව හම්බන්තොට දිස්ත්‍රික්කේ එතුමා සමහර තැන්වල නිවාස හදලා ඒවැය ඉන්න ඕන මිනිස්සු නෙවෙයි අලි. මොකද අලි හිටමු තැන්වල ගෙවල් හදලා තියෙන්නේ. දැන් රෑට ඇවිල්ලා අලි ඉන්නවා. අලි ගේ පෙල්ලනවා. එනිසා ගරු මන්ත්‍රීතුමනි මම මේ සම්බන්ධයෙන් ඉතාමත් හොඳින් ඔබතුමාගේ අවධානය යොමු කරමින් අපේ හිමිටියාස් භාග්‍ය නිර්මාකර මැතිතුමා ඉතාමත් හොඳ වගකීමක් තද කිව්වා එතුමා බේරුවල ප්‍රදේශයේ හදපු ගම්මාන සම්බන්ධයෙන් ඔබතුමා ස්තුතිවන්ත වෙනවා ලංකා බේල්ගම ඒ වගේම පින්හේන ඒ
වගේම
රත්නපුර මේ සියල්ලට ගරු අමාත්‍යතුමනි මන්ත්‍රීතුමනි අපේ කාලවකවානුව තුල යටිතල පහසුකම් සියල්ල එකට අවශ්‍ය කරන පාරක පද්ධතිය, එකට අවශ්‍ය කරන විදුලිය, එකට අවශ්‍ය කරන ජල පහසුකම් මේ කියලා සියලු ගම්මානවලට ලබා දෙන්න එදා මහින්ද රාජපක්ෂ ජනාධිපති යුගයේ අපට පුළුවන් කමක් තිබුණා. එනිසා මේ ඉතාමත් හොඳින් සෞභාග්‍යයේ දැක්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ වගකීම තුල අපි වගකීමකින් ඉටු කරන්න බැඳී සිටිනවා කියන එක මතක් කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා බොහොමත්ම
ස්තුතියි ඔබතුමාට. ඔව් පරිකල්පනතුමා
දැන් මේ රෝහිත අබේගුණවර්ධන මැතිතුමා කිව්වා මේ සජිත් ප්‍රේමදාස මැතිතුමා හම්බන්තොටින් පැනලා ආවා කියලා. අපි එතුමාගේ උපන් ගමට කොළඹට
පැහැදිලි ගරු චාල්ස් නිර්මලනාථන් මන්ත්‍රීතුමා විනාඩි 13යි. ඔව් රෝහිත මැතිතුමා
දැන් මැතිතුමා ගරු නියෝජ්‍ය කතානායක මැතිතුමලා මෙතුමා කියන එතුමාව අරගෙන ආවලු මෙහෙට අරගෙන ආව නෑ මෙතුමා අඬ ගියා
මේදි ප්‍රශ්නයක් නෑ මෙතුමා කතා කරා
කතානායකතුමා මගේ
හරි හරි පැහැදිලි
නන්රේ
මාර් විනාඩි 13යි
නන්රේ ප්‍රදී සභනාවර්ගලේ ඉන්ද්‍රය නගර අවිවෘත්ති மற்றும் வீடமைப்பு அமைச்சர்களினுடைய 2021 ஆண்டுக்கான குளிநீர் விவாதத்தில் இன்று எங்களுடைய பிரதேசத்தினுடைய குறைபாடுகள் சிலவற்றை கூற விரும்புகின்றேன். கௌரவ பிரதி சபன் அவர்களே, நான் முதலில் கூற விரும்புவது மாநகர அபிவிருத்தி அமைச்சின் கீழ் இரண்டு விடயங்கள் தொடர்பாக. ஒன்று, முல்லைத்தீவு மாவட்டத்தில் அமைக்கப்பட்டு கைவிடப்பட்டிருக்கின்ற பஸ் நிலையமும், இரண்டாவதாக மன்னார் மாவட்டத்தில் பள்ளிமுனை கிராமத்தில் அமைக்கப்பட்டு முடிவுறாமல் இருக்கின்ற விளையாட்டு மைதானம் தொடர்பாக மாநகர அபிவிருத்தி அமைச்சின் இரண்டு விடயங்களை குறிப்பிட விரும்புகின்றேன். கௌரவ பிரதி சபன் அவர்களே, இந்த முல்லைத்தீவு மாவட்ட பஸ் நிலையம் 2014 தற்பொழுது ஜனாதிபதியாக இருக்கின்ற கோட்டபாய ராஜபக்ச அவர்கள் பாதுகாப்பு அமைச்சினுடைய செயலாளராக இருந்தபோது இந்த திட்டத்தை முன்மொழியப்பட்டது. அந்த 2014 திட்டமிடப்பட்ட இந்த பஸ் நிலையம் தற்பொழுது ஒரு அரைகுறையாக கட்டி முடிக்கப்பட்டதென்று நகராவிர் ஜூடியே கூறுகின்ற போதும் அந்த பஸ் நிலையம் பஸ்கள் செல்ல முடியாத ஒரு சூழ்நிலை அங்கு இருக்கிறது. அதற்குரிய புகைப்படங்களை நான் இங்கு வைத்திருக்கின்றேன். கௌரவ அமைச்சர் விரும்பினால் அதை பார்க்க முடியும். நான் இங்கு கூற விரும்புவது என்னவென்று சொன்னால், அந்த பஸ் நிலையம் தொடர்பாக 15 June 2020 முல்லைத்தீவு மாவட்ட அரசாங்க அதிபருடைய தலைமையில் நடைபெற்ற கூட்டத்தில் கருத்துரப்பெற்ற பிரதேச சபையினால் முன்மொழியப்பட்ட குறைகள், சுட்டிக்காட்டப்பட்ட குறைகள் தொடர்பாக ஜூடியினுடைய உத்தியோகர்கள் அதை செய்து தருவதாக கூறியும் இன்று வரை அதற்குரிய முடிவுகளை அவர்கள் எடுக்கவில்லை, இன்னும் செய்து கொடுக்கவில்லை என்பது மிகவும் வேதனைக்குரிய விடயமாக இருக்கிறது. இது கடந்த அரசாங்கத்தில் கட்டப்பட்டிருந்தாலும் தற்போதைய ஜனாதிபதியினுடைய காலப்போதியில், அவர் பாதுகாப்பு அமைச்சராக இருக்கின்ற காலப்போதியில் தான் இந்த முல்லைத்தீவு பஸ் நிலையம் திட்டமிடப்பட்டது. ஆகவே அந்த பஸ் நிலையத்தை இரண்டு பஸ்கள் போகக்கூடிய வகையில், அந்த ஒரு பஸ் நிலையத்தை ஒரு ஸ்டாண்டில் ஒரு பஸ் நிப்பாட்டினால் பின்னுக்கு பார்க்கின்ற பஸ் செல்ல முடியாத சூழ்நிலை இருக்கிறது. அது மாவட்ட பஸ் தரிப்பு நிலையமாக பார்க்கிறவர்களுக்கு தெரியவில்லை. அது ஒரு பிரதேசத்துக்குரிய அல்லது கிராமத்துக்குரிய ஒரு பஸ் நிலையமாகத்தான் அந்த காட்சி அளிக்கிறதை ஒழிய அது மாவட்டத்தினுடைய பஸ் நிலையமாக காட்சி அளிக்கவில்லை என்பதையும் இந்த நேரத்தில் கூறிக்கொள்கிறேன். ஆகவே இது தொடர்பாக உடனடியான கவனங்களை செலுத்தி அதற்குரிய நடவடிக்கைகளை எடுத்துக்கொள்ளும்படியும் கேட்டுக்கொள்கிறேன். அதே நேரத்தில் மன்னார் மாவட்டத்தில் பள்ளிமுனை விளையாட்டு மைதானம் சென்ட் லூசியா விளையாட்டு வீரர்களால் தொடர்ச்சியாக பயன்படுத்தப்பட்டுக் கொண்டு வந்தது. அந்த தொடர்ச்சியாக பயன்படுத்தப்பட்டுக் கொண்ட அந்த விளையாட்டு மைதானத்தை அவர்களுடைய உதைப்பந்தாட்டத்தினுடைய உதைப்பந்தாட்ட வீரர்கள் அங்கு அதிகமாக இருக்கின்ற காரணத்தினாலும், உதைப்பந்தாட்டத்தில் அங்கிருக்கின்ற சென்ட் லூசியா விளையாட்டுக் கழகத்தினுடைய விளையாட்டு வீரர்கள் தேசிய இலங்கை கால்பந்து தேசிய விளையாட்டுகளில் பங்கு பெற்றுவதன் காரணத்தினாலும் அந்த விளையாட்டு மைதானம் 2013 தற்போதைய ஜனாதிபதி கோட்டபாய ராஜபக்ச அவர்கள் பாதுகாப்பு அமைச்சின் செயலாளராக இருந்தபோது திட்டமிடப்பட்டிருந்தது. ஆனால் அந்த விளையாட்டு மைதானம் முற்றுப்பெறவில்லை. விளையாட்டு மைதானங்கள் கட்டி விளையாட்டு மைதானம் முழுமையாக முற்றுப்பெறவில்லை. அண்மையில் நடந்த அமைச்சருடைய ஆலோசனை கூட்டத்தில் நான் கேட்டபோது 52 million அதுக்கு 2021 உத்தியோகஸ்தர்களால் ஜூடியே உத்தியோகஸ்தர்களால் அமைச்சுக்கு விண்ணப்பித்திருக்கிறார்கள். ஆகவே இந்த 52 million ரூபாயும் அந்த பள்ளிமுனை விளையாட்டு மைதானத்தை முழுமையாக 2013 திட்டமிடப்பட்ட இந்த விளையாட்டு மைதானம் 2021 ஆவது அதை முடிக்க வேண்டும் என்று நான் இந்த நேரத்தில் கேட்டுக்கொள்ள விரும்புகிறேன். கௌரவ பிரதி சபனர்களே, இன்று வீடமைப்பு அமைச்சினுடைய கௌரவ அமைச்சர் இந்திக்க அனுருத் அவர்கள் இங்கு இருக்கின்ற காரணத்தினாலும் எங்களுடைய பிரதேசத்தில் வீடமைப்பு விடயங்கள் தொடர்பாக ஒரு சில கருத்துக்களை நான் கூற விரும்புகின்றேன். கௌரவ அமைச்சர் அவர்களே, இந்த 2018-19 காலப்பகுதியில் தற்போதைய எதிர்க்கட்சி தலைவராக இருக்கின்ற சஜித் பிரேமதாஸ் அவர்களுடைய அமைச்சினால் மன்னார் மாவட்டத்தில் முற்றுப்பெறாத பல வீடுகள் இருக்கிறது. பவுனியா முல்லைத்தீவு மாவட்டங்களில் முற்றுப்பெறாத பல வீடுகள் இருக்கிறது. மன்னார் மாவட்டத்தில் 2691 வீடுகள், அதற்கு தேவையான நிதி 1,492.48 million. வவுனியா மாவட்டத்தில் 2,678 வீடுகள், அதுக்கு தேவையான நிதி 1,233.54 million. முல்லைத்தீவு மாவட்டத்தில் முற்றுப்பெறாத வீடுகள் 1,313 வீடுகள், அதற்கு தேவையான நிதி 261.51 million. மொத்தம் 6,682 வீடுகள் இந்த 2018-19 காலப்பகுதிகளில் இந்த 3 மாவட்டங்களிலும் முற்றுப்பெறாமல் இருக்கிறது. அதற்கு தேவையாக 2,987.53 million ரூபாய் தேவைப்படுகிறது. நான் கௌரவ அமைச்சரிடம் ஒக்டோபர் மாதம் 7ஆம் தேதி இந்த இதே பாராளுமன்றத்தில் கௌரவ பிரதமர் அவர்களிடம் நான் கேள்வி எழுப்பிய போது 2021ஆம் ஆண்டு முடிவதற்குள் இந்த நிதியை அந்தந்த பயனாளிகளுக்கு கிடைக்கும்படி செய்வேன் என்று அவர் இந்த சபையில் உறுதிமொழி வழங்கியிருந்தார். ஆனால் இந்த 3 மாவட்டங்களுக்கு 3 பில்லியன்கள் ரூபாய் தேவைப்படுகின்ற போது தங்களுடைய அமைச்சுக்கு 18.61 பில்லியன்கள் மாத்திரமே ஒதுக்கப்பட்டிருக்கிறது. அந்த நான் கூற விரும்ப என்னவென்று சொன்னால், இந்த 3 மாவட்டத்திற்கு 3 பில்லியன்கள் ரூபாய் தேவைப்படுகின்ற போது அம்பாறை, மட்டக்களப்பு, திருகோணமலை, கிளிநொச்சி, யாழ்ப்பாணம் போன்ற மாவட்டங்களிலும் இதே போன்ற பிரச்சனைகள் இருக்கிறது. ஆகவே இந்த உங்களோட அமைச்சுக்கு ஒதுக்கப்பட்ட நிதியில் இந்த நிதி செலுத்தப்படுமா, அல்லது பிரதமருடைய நிதியமைச்சுக்கு 157.6 பில்லியன்கள் ரூபாய் ஒதுக்கப்பட்டிருக்கிறது, அந்த நிதியில் இந்த மிகுதி பணங்கள் செலுத்த நடவடிக்கை எடுத்திருக்கிறார் என்பதையும் கௌரவ அமைச்சர் உங்களுடைய உரையில் கூறிக்கொள்ளுமாறு நான் கேட்டுக்கொள்கிறேன். ஏனென்று சொன்னால், இந்த 6682 குடும்பங்களும் இன்றைக்கு நடுவீதியில் இருக்கிறது. வீடு முற்றுப்பெறாமல் சொற்ப காசுகள் மாத்திரமே செலவழித்து இன்றும் அவர்கள் இந்த மிகுதி பணங்கள் எப்போது வரும் என்று ஒவ்வொரு பாராளுமன்ற உறுப்பினர்களுடைய அலுவலமாக, ஒவ்வொரு அரசாங்க கட்சியினுடைய அலுவலமாக ஏறி இறங்குகிறார்கள். ஆகவே இவர்களுடைய அவல நிலையை கருத்தில் கொண்டு மிக சீக்கிரமாக இந்த விடயத்தை, இந்த பணத்தை அந்த மக்களுக்கு கிடைக்கும்படி கேட்டுக்கொள்கிறேன். அதே நேரத்தில் கௌரவ அமைச்சர் அவர்களை நான் உங்களிடம் கேட்க விரும்புவது என்னவென்று சொன்னால், தங்களுடைய அமைச்சினுடைய வேலை திட்டமாக நீங்க புதிய அரசாங்கம் பதவியேற்று 1 வருடங்கள் முடிந்திருக்கிறது. ஆனால் இன்று நான் முதலாவது மன்னார் மாவட்டத்தில் 2019ஆம் ஆண்டு 1210 வீடுகள் மீள்குடியேற்ற அமைச்சினால் வழங்கப்பட்டது. மீள்குடியேற்ற அமைச்சினால் 1 வீடு 10 லட்சம் ரூபாய் வீதம் வழங்கப்பட்டது 2010ஆம் ஆண்டு. ஆனால் நீங்கள் உங்களுடைய அரசாங்கத்தினால் தற்பொழுது மன்னார் மாவட்டத்தில் 1 கிராம அலுவலர் பிரிவுக்கு 1 வீடு திட்டம் என்ற வகையில் 153 கிராம அலுவலர் பிரிவுகள் இருக்கிறது. ஆனால் தற்பொழுது நீங்கள் 65 வீடுகள் மாத்திரமே அங்கு ஆரம்பித்திருக்கிறேன் என்பதை நான் மிகவும் வேதனையுடன் கூற விரும்புகிறேன். அதுக்கு மிகவும் 6 லட்சம் ரூபாய் பிரமதியான வீடுகள் மாத்திரமே நீங்கள் அங்கு வழங்கியிருக்கிறீர்கள். 65 வீடுகள் மாத்திரமே வழங்கப்பட்டிருக்கிறது. அடுத்ததாக வவுனியா மாவட்டத்தில் 2019ஆம் ஆண்டு 1025 வீடுகள் மீள்குடியேற்ற அமைச்சினால், அதாவது கௌரவ பிரதமர் ரணில் விக்ரமசிங்க அவர்கள் அமைச்சினூடாக வழங்கப்பட்டிருந்தது. ஆனால் தங்களுடைய அரசாங்கத்தில் 102 கிராம அலுவலர்கள் பிரிவுகள் இருக்கின்ற போதும் தற்பொழுது வவுனியா மாவட்டத்தில் 74 வீடுகள் மாத்திரமே அங்கு ஆரம்பிக்கப்பட்ட நடவடிக்கையில் இருக்கிறது, ஆரம்பிக்கப்பட்டிருக்கிற திட்டத்தில் இருக்கிறது. அதுவும் 6 லட்சம் ரூபாய் வீதம். அதேபோல முல்லைத்தீவு மாவட்டத்தில் 2019ஆம் ஆண்டு 1360 வீடுகள் மீள்குடியேற்ற அமைச்சினால் 10 லட்சம் ரூபாய் வீடுகள் வழங்கப்பட்டிருந்தது. ஆனால் தற்பொழுது 136 கிராம அலுவலர் பிரிவுகள் முல்லைத்தீவு மாவட்டத்தில் இருந்தும் அங்கு 20 வீடுகள் மாத்திரமே தற்பொழுது ஆரம்பிக்கப்பட்டது என்பதையும் நான் கௌரவ அமைச்சருக்கு உங்களுடைய 1 வருட சாதனையை கூற விரும்புகிறேன். கதாநாயகத்துமா அமைத்துமா கதாகரோட மட கமைத்தியத்தை கூட மகை விழாவை அடுக்குறேன்டிப்பா அமைத்துமாக விழாவை அடுக்குறகன்
ඔබතුමාට මෙතනදිම උත්තරයක් දෙන්නම්. දැන් මේ වන්නි දිස්ත්‍රික්කයේ මන්නාර්මේ විතරක් නැවත පදිංචි කිරීම යටතේ හදපු නිවාස 1900කට වඩා වැඩි ගානක තාම කිසිදු පුද්ගලෙක් 100% නිවාසවල වැඩ ඉවර කරලා පදිංචි නැහැ. ඒ වගේම උතුරු පළාතේ 4200 ගානක
ජනතාවේ ඒක රිෂාඩ් බදුරින් ඇමතුමා උගුළු ආණ්ඩුවේ ඉන්න කාලේ කරපු වැඩේ.
ඒක
රිෂාඩ් බදුරින් ඇමතුමා උගුළු රජයේ 2010 පාළුව ඇතුලේ කරපු වැඩ තමයි ඒක.
ඔක්කොම හිටියේ.
දැන් මම කිව්වේ 2019 සජිත් ඇමතුමා ඉතපු කාලේ කරපු ගේ වලට ඉතුරු සල්ලි දෙනවද නැත්ද කියලා තමයි මම දැන් ඉල්ලුම් කරන්නේ.
ඔව් ඔව් මන්ත්‍රීතුමා ණය විදිහට දීලා තියෙනවා નિયમિત පවරා ගැනීම ඉදම්පත් කර ගැනීම කරන්නේ නැතුව. ඒ නිසා නිවාස අධිකාරිය මේ වෙද්දි ඒ සියලු සමීක්ෂණ කරගෙන යනවා ඒ ඉඩම් වල සත්‍ය ආයිතිය
ඒ
පුද්ගලයන්ට අරන් දෙන්න. නෑ අපි කරගෙන අපි දැන්
කාලේ ඇමතුමා
අපි දැන් ගරු මන්ත්‍රීතුමා
නෑ
ඉන්න ඉන්න ඔබතුමාට ඔබතුමාට ප්‍රශ්නයක් තියෙනවා
උත්තරයක් ඕනනේ. ඒ නිසා දැන් අපි උතුරේ පටන් අරගෙන මේ වෙද්දි මේ ඒ නවත්තලා දාපු නිවාස 250ක 300ක දැන් වැඩ කරගෙන යනවා. අපේ අංගජන් අපේ මේ മന്ത്രിතුමාලා දන්නවා මේ නවත්තලා. එතකොට දැන් අපි අපි වන්නේ දිස්ත්‍රික්කෙටත් අපි දැන් මේ සමීක්ෂණය තුල නිවාස 500කට මුදල් දෙන්න වෙන් කරලා තියෙනවා. ඊට කලින් අර අර නිවාසවල නැති අය පදිංචි කරලා ඉන්න ඕනේ. ඒක අපරාධයක්.
ඒක අපි අපි කරපු වැඩ නෙමෙයි.
ඒක අවුරු කෙරුවත් වැරදීනේ.
ඉස්සර
අවුරු කෙරුවත් වැරදී.
2015
ඉතින් ඔබතුමාලා දැනගන්න ඕනේ නිවාස නැති අයට කාගේ හරි වේලාවෙ ඒක නිවාස දෙන්න.
එමෙතුමා මට හොනරබල් ප්‍රයිම මිනිස්ටර් මට පොරොන්දු වුණා 2021 න් ඇතුලේ මේ සල්ලි ගෙවන්න පුළුවන් කියලා. ඒකේ එමෙතුමාට මම යෝජනා කරන්න මේක වැඩ කරලා ගෙවන්න බලන්න. එතකොට රණ්ඩු වෙන්න එපා.
ඔව් එමෙතුමා.
ඇතිතුමා විෂය බාර ඇමතිවරයා විදියට පොරොන්දුවක් දුන්නා නම් ඒ පොරොන්දුව කිසි ලේසකවත් ඒක අපතේ යන්නේ නැහැ. ඒ වැඩේ වෙනවා ඉච්චරයි.
පොරොන්දුව දුන්නා
ඉච්චරයි.
ඔක්තෝබර් මාසේ 7 වෙනිදා මම මේ පාර්ලිමේන්තු එකේ අගමැතිතුමා දැනටත් ඉන්නවා. ඒ වෙලාවටත් උත්තර දුන්නා 20 අවුරුදු 21 න් ඇතුලේ ඒක ගෙවන්න පුළුවන් කියලා. ඒක තමයි මම දැන් ඉල්ලුම් කරන්නේ අපි ජනතාවනේ. නන්රි ප්‍රදිසවන අවර්ගලේ
ඉන්ද නාඩි දෙකයි.
අරයි. ඉන්ද இந்த இந்த வீட்டு திட்டங்கள் தொடர்பாக
ගරු අගමැතිතුමා
වෙලාව නෑ
නෑ නෑ මගේ වෙලාවෙන් ගරු අගමැති ඔබතුමාට හොදක් මේ කරන්න දාන්න අපිට අපි තමයි හැමදාම හොද කෙරුවේ 2015 ඉස්සෙල්ලා ඔබතුමා ගැහුවාට ගගමැතිතුමා කියලා තියෙන එක 2021 වෙද්දී මුදල් ටික ලබා දෙන්නා කියලා අපේ උදව් තියෙනවා අපිට ඡන්ද දන්නේ නැති වුණාට ඔයා දන්නවනේ ඒක හැබැයි ඡන්ද දුන්න ප්‍රේමදාස මහත්තයා උදව් කිරේ නෑ උතුරට දැන් පාරවල් විතර කිලෝමීටර් දෙනවා 2000කට වැඩි ඔබතුමා ඔබතුමා දන්නවනේ අපේ යාළුවා
හරි මන්ත්‍රී
මේක උදව් කරුවේ නෑ බොරු කරුවේ
නන්රි අමචර වර්ගලේ ගරු අගමැතිතුමාත් මෙතන ඉන්නවා අගමැතිතුමා මම ඉල්ලියුම් කරනවා අර මුල්ලතිව නගරයේ තියෙන බස් ස්ටෑන්ඩ් එකේ අගමැතිතුමා 2014 ඉඳලා දැන් වැඩ කරලා දැන් කම්ප්ලීට් වෙලා නෑ දැන් ඒක චුට්ටක් වැඩ තියෙන්නේ ඒක දැන් 2014 දැන් ඉන්න ජනාධිපතිතුමා තමයි ඒක ආරම්භ කරේ. ඒකේ දැන් මේ 2021 ඇතුලේ ඒක මුල්ලතිව් නගරේ බස් ස්ටෑන්ඩ් එකේ සම්පූර්ණම ඉවර කරලා දෙන්න කියලා මම අගමැතිතුමාට දැන් ඉල්ලුම් කරනවා. අගමැතිතුමා ඒක මට සන්තෝෂයි මේ වෙලාවේ අගමැතිතුමා ඉන්න වෙලාවේ අපි ජනතාව තියෙන ප්‍රශ්න ටික මෙතන කතා කරන්න මට කොන්දේක තියෙනවා. අනිත් நன்றி கௌரவ பிரதமர்களே
காலை அவசன் மந்திரிமா
நன்றி அமைச்சரவர்களே இந்த இதுக்குரிய பணங்களையும் இதுக்குரிய நடவடிக்கைகளையும் நீங்கள் எடுப்பதென்று உறுதியளித்த
உறுதியளித்தமைக்காக
நன்றியை தெரிவித்துக்கொள்கிறேன்
நன்றி சுத்தியபட்டுமாட்ட கரு அங்கஜன் ராமநாதன் மந்திரிமா வினாடி பகாய்
கௌரவ பிரதி சபனார் அவர்களே இந்த நகர அபிவிருத்தி மற்றும் வீடமைப்பு அமைச்சனுடைய குழு விவாதத்தில் அதுவும் கௌரவ பிரதமர் மற்றும் ராஜாங்க அமைச்சர்கள் பங்கு பெற்றுகின்ற இந்த விவாதத்தில் கலந்து கொண்டுவதற்கும் எனக்கு நேரம் ஒதுக்கி தந்தமைக்கும் நன்றி சொல்லிக் கடமைப்பட்டிருக்கின்றேன். இந்த நேரம் எங்களுடைய மாவட்டம் யாழ்குளச்சி மாவட்டமானது இந்த அமைச்சுக்கு அமைச்சனுடைய உதவி அதிகம் தேவைப்படுகிற மாவட்டங்களாக இருக்கிறது. குறிப்பாக எங்களுடைய மாவட்டம் யுத்தம் முடிந்து மீள கட்டி எழுப்பப்பட்டுக் கொண்டிருக்கிறது. இன்னமும் மீள்குடியேற்றம் செய்யப்பட்டுக் கொண்டிருக்கிறது. வறுமை மாவட்டமாக இருக்கிறது. வட மாகாணத்திலேயே யாழ்குளச்சி மாவட்டம் அதிக சனத்தொகையை கொண்ட மாவட்டங்களாக இருக்கிறது. ஆகவே இந்த அமைச்சினுடைய தனிப்பட்ட அக்கறை அதிகம் தேவைப்படுகிற மாவட்டங்களாக இருக்கின்றதை இந்த நேரத்தில் நான் உணர்த்த விரும்புகின்றேன். அதே நேரம் இந்த நகர அபிவிருத்தி சம்பந்தமாக பேசும்போது ஸ்ட்ராட்டஜிக் சிட்டி டெவலப்மெண்ட் ப்ரொஜெக்ட் என்ற ஒரு ப்ரொஜெக்ட் வந்து 2014 கௌரவ பிரதமர் மஹிந்த ராஜபக்ச அவர்கள் அந்த நேரம் அதிமேதக ஜனாதிபதியாக இருந்தபோது கொண்டு வந்த வேலை திட்டம் அதனூடாக $65 மில்லியன் அமெரிக்க டாலர் கொண்டு வந்து எங்களுடைய யாழ் மாவட்டத்துக்கான அபிவிருத்தி வேலை திட்டங்களை செய்வதற்கு யாழ் நகரை அபிவிருத்தி செய்வதற்கான வேலை திட்டங்கள் கொண்டு வரப்பட்டது. ஆனால் கடந்த ஆட்சியில் அது போதிய அளவு வேலை திட்டங்கள் நடைபெறாததால் 4 வருடத்தில் 24% பகுதிய முன்னேற்றங்கள் நடைபெற்றிருக்கிறதுனால் கைவிடும் நிலை காணப்பட்டிருந்த போதிலும் நாங்கள் கௌரவ ராஜாங்க அமைச்சர்களுடன் பேசி இதுக்கான முன்னேற்றங்களை எடுப்பதற்கான முயற்சிகள் ஈடுபட்ட போது அமைச்சர் அவர்கள் நிச்சயமாக இதை முன்னெடுத்து செல்வார்கள் என்று எங்களுக்கு சொல்லியிருக்கிறார். இந்த நேரம் அதை நான் உணர்த்த விரும்புகின்றேன். ஏனென்றால் அதிமேதக ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷ அவர்கள் 4 கேந்திர மாவட்டங்களாக யாழ் மாவட்டம், திருகோணமலை, கொழும்பு மற்றும் ஹம்பந்தோட்டையை தெரிவு செய்திருக்கிறார். ஆகவே இந்த திட்டத்தினுடைய அவசியம் இன்னமும் இருக்கின்றது என்பதை உணர்த்த விரும்புகின்றேன். அதே நேரம் வீடு அமைப்பு சம்பந்தமாக பேசும்போது நல்லாட்சி காலகட்டத்தில் தேர்தலுக்காக கிட்டத்தட்ட ஏராளமானவர்களுக்கு முதல் கொடுப்பனவு மட்டும் கொடுக்கப்பட்டு அவர்கள் வீடுகளை, இருக்கின்ற வீடுகளை உடைத்து கொட்டில் வீடுகளில் இருந்து கொண்டு அவர்கள் வீடு கட்டுவதற்கான கடனை வாங்கி தங்களுடைய சேமிப்புகளை பயன்படுத்தி அடகு வைத்து இன்றைக்கு இன்னமும் கஷ்டப்பட்டுக் கொண்டிருக்கிறார்கள். அந்த நிலையை மாற்ற வேண்டும். அந்த இந்த அரசாங்கம் நிச்சயமாக மனிதாபிமான ரீதியில் அதை செயல்படுத்தும் என்ற நம்பிக்கை இருக்க, ஏனென்றால் கௌரவ பிரதமர் மஹிந்த ராஜபக்ஷ அவர்களுடைய அறிவுறுத்தலில் கௌரவ ராஜாங்க அமைச்சர் இந்திகா அனுருத் அவர்கள் நேரடியாக வந்து வசந்தபுரம் என்ற ஒரு கிராமத்தை யாழ் மாவட்டத்தில் எடுத்து அந்த கிராமத்துக்கான முழுமையான வேலை திட்டத்தை பூர்த்தி செய்து தந்திருக்கிறார். அதே போன்று மற்ற கிராமங்களுக்கும் அந்த வீடுகளுக்கும் சென்று நேரடியாக பார்த்து அவர்களுடைய வேதனை நிலையை உணர்ந்திருக்கிறார். ஆகவே வருகின்ற வருடத்தில் இந்த நிச்சயமாக இந்த வேலை திட்டத்துக்கான இந்த வீடுகளை முழுமையாக பூர்த்தி செய்வதற்கான ஏற்பாடுகள் செய்து தருவார் என்ற நம்பிக்கை இருக்கிறது. ஆனாலும் நான் இதை இந்த நேரத்தில் அதை உணர்த்த விரும்புகின்றேன். யாழ் மாவட்டத்தில் 2018-2019 கிட்டத்தட்ட 160 மாதிரி கிராமங்களில் 3,830 வீடுகள் தொடக்கப்பட்டது. அதில் 1,190 மில்லியன் ரூபாய் இன்னமும் கொடுக்கப்பட வேண்டிய நிதிகளாக காணப்படுகிறது. கிள்ளுநொச்சி மாவட்டத்தில் 2018-2019 கிட்டத்தட்ட 3,095 மாதிரி கிராமங்களில் 3,677 வீடுகள் தொடக்கப்பட்டது. கிட்டத்தட்ட 1,878 மில்லியன் ரூபாய்கள் இன்னமும் தேவைப்படுகிற நிலைமையாக காணப்படுகிறது. யாழ் மாவட்டத்தில் முழுதாக கிட்டத்தட்ட 23,096 குடும்பங்களுக்கு புதிதாக வீடுகள் தேவைப்படுகிறது. அது 12,856 மீள்குடியேற்ற அமைக்கப்பட்ட வீடுகளாகவும், மீதி நலன்புரி முகாமல்கள் இருக்கின்ற குடும்பங்கள், மற்றது மீள்குடியேற்ற இடம்பெயர்ந்த குடும்பங்கள், இடம்பெயர்ந்த உப குடும்பங்கள் மற்றும் வறுமை நிலையில் இருக்கின்ற குடும்பங்களாக காணப்படுகிறது. கிட்டத்தட்ட 12,000 காணி இல்லாதவர்கள் காணப்படுகிறார்கள். அதே நேரம் கிட்டத்தட்ட 7,563 குடும்பங்களுடைய வீடுகள் யுத்தத்தால் சேதப்படுத்தப்பட்டு அவர்களுக்கான ஒரு திருத்த வீடு திட்டம் தேவைப்படுகிறது. கிள்ளுநொச்சியில் கிட்டத்தட்ட 10,772 வீடுகள் தேவைப்படுகிறது. ஆகவே இந்த நேரத்தில் நான் ஜனாதிபதி அவர்கள், கௌரவ பிரதமர் மஹிந்த ராஜபக்ஷ அவர்கள், கௌரவ இந்திகா அனுருத் அமைச்சர் அவர்களுக்கு மிகப்பெரிய ஒரு தாழ்மையான வேண்டுகோள், எங்களுடைய மாவட்டங்கள் யுத்தத்தால் பாதிக்கப்பட்டு மறுபடியும் மீள கட்டி எழுப்பப்படுவதற்கான முயற்சிகள் எடுக்கப்பட்டுக் கொண்டிருக்கிறது. மீள்குடியேற்றம் முழுமையாக இன்னமும் நடைபெறப்படவில்லை. இன்னமும் மீள்குடியேற்றம் என்று சொல்லும் போது வசாவிளான், பலாலி போன்ற பிரதேசங்கள் விடுவிக்கப்பட வேண்டிய தேவைகள் இருக்கு. என்றால் அதுகளில் இன்னமும் அவர்களுடைய பூர்வீக இடங்கள் கொஞ்சம் இருக்கின்றது. ஆகவே அந்த விடயத்திலும் அக்கறை கொண்டு இந்த எங்களுடைய மக்களுடைய நீண்டகால கனவு இந்த மூழ்குடியேற்றம் இந்த அரசியலாவது முழுமையாக நடைபெறும் என்ற நம்பிக்கையில் இந்த மக்கள் இருக்கிறார்கள். இந்த கனவை இந்த அரசு நினைவாக்க வேண்டும் என்றதே என்னுடைய தாழ்மையான வேண்டுகோளாக இருக்கிறது. நன்றி, வணக்கம்.
மந்திரித்துமா வினாடி
அப்ப கௌருத்தன்வா அப்பே ரட்டே ஜாத்திக ஆர்த்திகேட்ட அப்பே ரட்டே தே கர்மாந்தேங் விசால பங்குவாக் லபினும் பிரதான அபநயனவலின் பிரதான தனக் கன்வா தே கர்மாந்தே அவரது தேசியக்க காலையாக அப்பே ரட்டே தேவகாவுக்கு பரணாய் எத்தா சடசிய ஹட்டாட்டே ஆரம்ப வச்சு தேவகாவு மேவின கொட்ட விசேஷம் கதுக்கர கலாப்பே மேரட்டே ஜனதாவுக்கு ஆர்த்திகே சக்திமத் கர்ண தனக்கிட்ட அவில்ல தீ நமுத் கருடைய வச்ச கதாநாயக துமணி அப்பே ரட்டே வடியம் பீடாவட்ட பத்தின் திலுந்துக்காம இவகேம மந்த போஷனே நீராக்த அத்தியாபனே அடு பகசுகம் சாஹித்தவ சௌக்கிய அடு பகசுகம் சாஹித்தவ ஜீவத்தின பிரிச இன்னித் மே வத்து ஜனதாவ துள் அப்பி கௌரு ஆண்டு கரத் ரடக் விதிஹட்ட அசமத்வலா தேனவா ரட்டே ஜாத்திக ஆதாயமட் விசால பங்குவக் உப்பயன மே வத்து ஜனதாவகே ஜீவன தத்துவ நகாசிட்டவன் ஓன்கே ஆர்த்திக சமாஜிய ஜட்டிதல பாசுகம் அவசிய பிரமாணிட்டு சம்பூர்ணக்கரான அசமத்திலா தீனும் අදගත්තත් කවුරුත් දන්න දෙයක් තමයි වතුකරේ ජනතාවගේ නිවාසවල තත්ත්වය. තනි පේලි ගෙවල්වල එහෙම නැත්නම් දෙපේලි ගෙවල්වල එහෙමත් නැත්නම් තකරම් මඩු ඉත්‍රිදි මඩුවල තමයි තවත් ජීවත් වෙන්නේ. මේ අමාත්‍යංශයෙන් නිකුත් කරපු පොතෙත් තියෙනවා තාවකාලික මඩු වල ජීවත් වෙනවයි කියලා. ඒ ප්‍රමාණයත් දාලා තියෙනවා පෞල් මෙච්චර කියලා. ඒතුර කවුරු ආණ්ඩු කරත් අවසානයේ ප්‍රතිඵලය ගත්තොත් ඒ අයගේ මූලික ප්‍රශ්නේ මේ නිවාස ප්‍රශ්නෙට උත්තරයක් දී ගන්න බැරි වෙලා තියෙනවා. දැන් මේ මොහොත ගත්තොත් කොරෝනා තත්ත්වයට මුහුණ දීලා තියෙනවා. දැන් මේ අමාත්‍යංශයේ වැසිරිසි තියෙනවා මිලියන 4ක් ඒ සඳහා වෙන් කරා වියදම් කරා කියලා. නමුත් අද වතුකරේට ගිහිල්ලා බැලුවොත් පැහැදිලිව පේන්න තියෙන දේ තමයි වතුකරේ ජනතාව මෙවැනි කොරෝනා තත්ත්වයක් තියෙනවද කියලාවත් දන්නේ නැහැ. තේ දළු නෙලන්න යන අය, වතුවල වැඩ කරන පිරිමි අය, ඒ සිළු දෙනාම මාස්ක් එකක්වත් නැහැ, අත හොදන්න සබන් කෑල්ලක් නැහැ, එහෙම පාසුකම් නැහැ. කොච්චර කිව්වත් මේ ගිහිල්ලා ස්ප්‍රේ කළා විස බීජ හරණය කරනවා කියලා ඇත්ත ගත්තොත් මේ නුවරඑළිය, බදුල්ල, මාතලේ, මහනුවර, රත්නපුර දිස්ත්‍රික්කවල වතුවල ජනතාවට එහෙම පහසුකමක් නැහැ. ඒක තමයි යථාර්ථය. ඒක තමයි ඇත්ත. වත්ති ස්පිරිතාලේ පෞගේ කාලේ මොනෝහරි පහසුකමක් සහිතව තිබිච්ච එකම තැන පුංචි වාට්ටුවේ ඇදක් දෙකක් හරි තිබුණා. 2012න් පස්සේ ඒ වතු ස්පිරිතාල ආණ්ඩුවට පවරගත්තා. ඒ පවරගත්ත එක හොඳයි සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට. හැබැයි පවර ගැනීමේ මූලික අරමුණ උනේ ඒ වතු රෝහල් වලට අවශ්‍ය කරන පහසුකම් ලබා දී, වෛද්‍යවරු ලබා දී. නමුත් කියන්න කනගාටුයි ඒ පවරගත්තට පස්සේ මේ වතු රෝහල් ඩිස්පෙන්සරි තත්ත්වයට පත් වුණා. ඩිස්පෙන්සරියේ ඉන්නේ සමහර තැන්වල වෛද්‍යවරු ඉන්නවා, බොහෝ තැන්වල ඉන්නේ ඇත්තම ගත්තොත් EMA වරු. ඒ කියන්නේ ස්ටේට් මෙඩිකල් ඇසිස්ටන්ට්ලා. ඒ අය සමහර අය ඉන්නේ ෆාමසි කෝස් එකක් කරපු අය. ඒ අය වෛද්‍යවරු නෙමෙයි. සාමාන්‍යයෙන් දැන් වත් ස්පිරිතාලේ තත්ත්වය තමයි, ඩිස්පෙන්සරි තත්ත්වය තමයි, තුවාලයක් වුණාම බෙහෙත් ටිකක් දාගන්න පුළුවන්, පැනඩෝල් පෙත්තක්, ඇස්පිරින් පෙත්තක් ගන්න පුළුවන් තත් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මගේ වෙලාවේ ඔබතුමා ඒ වෙලාවේ උත්තර දෙන්න. නෑ, ඔබතුමාගේ පොඩි වෙලාවයි තියෙන්නේ, කැමර නවත්තන්න ඉස්සෙල්ලා විර කරන්න ඕනේ. මේක තමයි ඇත්ත තත්ත්වය.
ඔව් අමාත්‍යතුමා, දැන් මේ රෝහලවල එම් වල දාලා තියෙනවා මේ වෙනකොට. එම් වල දාලා ඒ කටයුතු කරලා තියෙනවා. ඒ වගේම වතු කම්කරුවා අර මාක්ස් දාලා ඒ අයට වතු පාලකයන් විසින් ඒ කටයුතු කරනවා. අපි මේ භූමිය හිටපු නිසා මම කියන්නේ. ඒක નિවර්ති කරගන්න ඔබතුමාට කිව්වේ.
තියෙනවා නුවරඑළිය දිස්ත්‍රික්කේ විතරක් අර සමීක්ෂණ කරන්න නිලධාරි 30 ගණක් දැම්මයි කියලා. හැබැයි බදුල්ල දිස්ත්‍රික්කේට නැහැ, මහනුවර දිස්ත්‍රික්කේට නැහැ. ඔබතුමාගේ මේ කොරෝනා තත්ත්වයේදී ඒ නිලධාරි කණ්ඩායමක් දාලා තියෙන්නේ තුවරලීට විතරයි. වතු රෝහල්වල තත්ත්වේ තැනක දෙක එම්මෝල දාලා ඇති. මම ඒකයි කිව්වේ, සමහර රෝහල්වල වෛද්‍යවරු ඉන්නවා, හැබැයි බහුතරයක් රෝහල්වල වෛද්‍යවරු නැහැ. ඒ ඉන්නේ EMA වල. ඉතින් ඒ අය ඒ සුදුසුකම් තියන අය නෙමෙයි. වත් ස්පිරිතාලෙන් ගන්න තියෙන්නේ පැනඩෝල් පෙත්තයි, පැරසිටිමෝල් ටිකයි, එහෙම නැත්නම් බ්‍රූපන් පෙත්ත. ගොඩක් සීතලට දෙන පෙත්තක් ඔබතුමා දන්නවා. ඇගේ අමාරුව, කොන්දේ අමාරුව ඇතුණාම බ්‍රූපන් පෙත්ත දෙනවා. ඉතින් ඒ වේදනා නාශකයක්, ඒක තමයි ඩිස්පෙන්සරි තියෙන්නේ. එහෙම නැත්නම් ඇම්බියුලන්ස් එක නැහැ. හදිසි රෝගී තත්ත්වයක් වුණොත් යන්න පාරක් නැහැ, ඇම්බියුලන්ස් එකක් නැහැ. ඇත්ත දුක්ඛිත තත්ත්වය ඒක. ඒකට උත්තර දෙන්න තාමත් අසමත් වෙලා තියෙනවා. ඒ නිසා ඒක අපි පිළිගන්න ඕනේ. මම මේක කියන්නේ යථාර්ථයේ තියෙන තත්ත්වේ. ඒ නිසා මේ පහසුකම් ලබා දීම ආණ්ඩුවක් විදිහට, ආණ්ඩුවේ ප්‍රධාන වගකීමක්. මොකද ජාතික ආර්ථිකයට විශාල පංගුවක් උපයන්නේ මේ ජනතාව. ඒතර ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම ප්‍රධාන වගකීම. නමුත් කියන්න කනගාටුයි, ගෙවල් ප්‍රශ්නේ විතරක් නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 1987 පළාත් පාලන පනතේ මේ වතු ජනතාව ගැන සඳහනක් තිබුණේ නැහැ. පළාත් පාලන ආයතන වලට වත් අයිති වෙලා තිබුණේ නැහැ. ඒ නිසාම පළාත් පාලන ආයතන වල ප්‍රාදේශීය නගර සභා වලින් වතු ජනතාවගේ යටතල පහසුකම් ගැන හොයලා බැලුවේ නැහැ. 2018 තමයි ඒ පළාත් පාලන ආයතන පනත වාක්‍ය කීපයකින් වෙනස් කරේ. දැන් තමයි පළාත් පාලන ආයතනයට වත් අයිති වෙලා තියෙන්නේ. හැබැයි වත් ජනතාවගේ ඡන්ද ගන්නවා. පළාත් පාලන ආයතන ඡන්දෙත් ගන්නවා, අනිකුත් ඡන්ද වලටත් ගන්නවා. හැබැයි අද වෙනකන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අමාත්‍යංශයේ මේ අරමුණු හා ඉලක්කවලවත් වතු ජනතාව ජීවත් වෙන්න නිවාසෙ විතරක් නෙමෙයි, මැරුණම වලේ දාන තැන ගැන කතා කරලා නැහැ. අද වතු ජනතාවට සොහනක් නැහැ. සාමාන්‍යයෙන් අපි දන්නවා ග්‍රාමීය ජනතාවට ඒ ප්‍රදේශ තුල පොදු කනත්තක් තියෙනවා. ඒ කනත්ත සම්පූර්ණ නඩත්තු කරන්නේ පාලනය කරන්නේ ප්‍රාදේශීය සභාවෙන් හෝ නගර සභාවෙන්. හැබැයි වත්තට එහෙම පොදු සුසාන භූමියක් නැහැ. අදත් නැහැ. වත්තේ කවුරු හරි මැරුණම වත්තේ කොහේ හරි තැනක ගිහිලා වල දානවා. ඒ වල දාන තැන තව කවුරු හරි ගිහිලා මොනවා හරි වගා කරනවා. එහෙම නැත්නම් ඒව අල්ල ගන්නවා. අල්ලගත්ත තැන් ගැන ලයිස්තු කියන්න ගියොත් වෙලාව මදි. සමහර වෙලාවට ඒක සොහනක් කියන්නේ තාවකාලික විතරයි. ඒතර මෙතෙක් ආණ්ඩු අවුරුදු 200ක් මේ වතු ශේෂය තිබුණාට අපේ තේවගව තිබුණාට මෙතෙක් පැවතිච්ච කිසිදු ආණ්ඩුවක් සමත්ුනේ නැහැ වතු ජනතාවගේ නිවාස ප්‍රශ්න විසඳන්න. අඩුම ගානේ මරුණම වලේ දාන්න සොහන හදලා දෙන්න, කනත්ත හදලා දෙන්න. ඒ කනත්ත අවශ්‍ය කරන පහසුකම් ටික අදත් නැහැ. අදත් මේ ප්‍රශ්න තියෙනවා. මේක තමයි ඇත්ත මුහුණ දෙන ප්‍රශ්නේ. ඉස්පිරිතාලේ ප්‍රශ්නේ වගේම නිවාස ප්‍රශ්නේ වගේම පානීය ජලයේ පිළිබඳ ප්‍රශ්නේ. අපිට මතකයි යුනිසෙෆ් ආයතනයෙන් ඒ කාලේ පටන් ගත්ත ව්‍යාපෘතියක්. නමුත් ඒ ව්‍යාපෘතිය දිගට ගියේ නැහැ. ඊට කලින් වත්තේ ජනතාව වත්තේ පොදු පීල්ල තිබුණා. පොදු පීල්ලෙන් තමයි වතුර ටික ගත්තේ. යුනිසෙෆ් ආයතනයෙන් අර උල්පතෙන් වතුර ටික අරගෙන ටැංකිය හදලා වතු ජනතාවට නල මාර්ගයෙන් වතුර දෙන ව්‍යාපෘතියක් පටන් ගත්තා. හැබැයි ඒ ව්‍යාපෘතිය ඉස්සරහට ගියේ නැහැ. අද මොකද තත්ත්වේ? අද වතු ජනතාව මුණ දෙන ප්‍රධාන තවත් ප්‍රශ්නයක් තමයි බොන්න වතුර ටික නැති. ඒ නිසා පාචනය හැදිලා රෝග රුධිර වෙන වතු ජනතාව කොරෝනා වලට වඩා භයානක තත්ත්වයක්. වැසිකිළියක් නැහැ, කැසිකිළියක් නැහැ. කාන්තාව තේදළු නෙලනකොට ඒ පොදු තැන්වල යන්න තැනක් නැහැ, වැසිකිළියක් නැහැ. ඒක තමයි ඇත්ත තත්ත්වේ. ඒතර අද සමහර තැන්වල එකක දෙකක පටන් ගන්න තියෙනවා. ඒ යුනිසෙෆ් ආයතනයේ ආපු ව්‍යාපෘතිය වෙනුවට මීටරේ දාලා වතු ජනතාවගේට සල්ලි වලට වතුර දෙන තත්ත්වෙට ඇවිල්ලා තියෙනවා. වතුර ටිකත් අර කඳුකරේ නිකන් පීල්ලෙන් එන වතුර ටික උණපටයකින් වතු පේලි ගෙවලට දෙන්න පුළුවන්කම තියෙනවා. මහලුකු වේදම් යන්නේ නැහැ. එහෙම දෙන්නෙත් නැතුව දැන් සමහර තැනක දෙක පටන් අරන් තියෙනවා වතුර ටික සල්ලි වලට විකුණන්නත්. හැබැයි ඒත් පොදුවේ වතු ජනතාවගේ පානීය ජල ප්‍රශ්නෙට උත්තරයක් සපයලා නැහැ. ඉතින් අදත් ඒ ජනතාව මුණ දෙන ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙනවා මේ පානීය ජලය පිළිබඳ ප්‍රශ්නේ. ඒ වගේම කරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉඩම් පිළිබඳ ප්‍රශ්න. දැන් නිවාස වතු ජනතාවගේ නිවාස පිළිබඳ ප්‍රශ්නේ සාකච්ඡාවට ආවා පහුගිය කාලේ. ඒ නිසා විවිධ නිවාස යෝජනා ක්‍රම ගැන කතා වුණා, ඉඩම් කැල්ලක් දෙනවා කියලා කතා වුණා. හැබැයි තවමත් වතු ජනතාවේ කිසි කෙනෙකුට ස්ථිරව තමන්ට කියලා ජීවත් වෙන්න ඔප්පුවක් සහිත ඉඩම් කැල්ලක් නැහැ. පහුගිය ආණ්ඩුව රනිල් මෛත්‍රී ආණ්ඩුව ඉඩම් පර්චස් හතක ඉඩම් කැල්ලක් දුන්නා කියලා කිව්වා. අද උදේත් මම දැක්ක ඇහුණා කිරියල් හිටපු ඇමතුමාගේ නමින් ඒ මැදිහත් වෙලා ඉඩම් කැල්ලක් දුන්නා, ඔප්පුවක් දුන්නා නැහැ. ඒක නීත්‍යානුකූල ලියවිල්ලක් නෙමෙයි. එතන ඔප්පුවක් නැහැ. අද වෙනකන් නීත්‍යානුකූලව වතු ජනතාවට ඔප්පුවක් නැහැ. ඒක බරපතල ප්‍රශ්නයක්.
කිරියල් මන්ත්‍රීතුමා,
පාලන රජය තමයි මම වෙල් කර්මාන්ත අපැති හැටියට පළවෙනි මාසෙව මම කැබිනට් පත්‍රිකාවක් දැම්මා. හැම වතුකම් කරවල ප්‍රචාර සතක් දෙන්න ඕන කියලා මට පැහැදිලිව කියන්න පුළුවන්. මහනුවර දිස්ත්‍රික්කයේ ඉඩම් කැබලි 7000ක් අපි දුන්නා.
පැහැදිලි.
ඔප්පුව දුන්නා. මං කියන්නේ ඔප්පුව දුන්නා.
හරි මන්ත්‍රීතුමා කතා.
ඔප්පුව දුන්නේ නැහැ. ඔයගොල්ලෝ කියන්නේ කිරියල්ල ඔප්පුව කියලා. ඒක කිරියල්ල කොළ කෑල්ල. ඒ කොළ කෑල්ල දුන්නා කඳුරට පෙරමුණේ හිටපු චන්ද්‍රසේකර මන්ත්‍රී ඇමතුමත් 1994
පස්සේ.
එතකොට වතු කම්පැනි වලින් කිව්වා ඒක පිළිගන්න බෑ කියලා. ඒක පිළිගන්න බෑ කියලා එතන නීතිමය ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා පැහැදිලි නිශ්චිත නීත්‍යානුකූලව පිළිගන්න පුළුවන් ඔප්පුවක් තවමත් ලැබිලා නැහැ වතු
ජනතාවට.
රොජර්ස්
කැටියෙන් කියන්න අපිට
වැදගත්ම දේ තමයි බුද්ධිය තමයි ITN 99%ක් අපි බුද්ධිය දුන්නා. අහන්න මේ වේලකුම අපත්තුමාගේ අපි බුද්ධිය දුන්නා.
පැහැදිලි කිරියල් මන්ත්‍රීතුමා,
බුද්ධිය තමයි වැදගත්.
මන්ත්‍රීතුමා කතා කරන්නේ
අයිතිය වැදගත්. බුක්තිය වගේම අයිතියත් වැදගත්. බුක්තිය තිබ්බට ඕන වෙලාව ගෙලවලා දාන්න පුළුවන්. අයිතිය නැත්තම් වැඩක් නැහැ. නීතිය කොහෙද? අයිතිය නැත්තම් කොහොමද සින්නක් කරව අයිති වෙන්නේ? බුක්තියට ඉන්න පුළුවන්. අවුරුදු 5 වෙන්න පුළුවන්. අවුරුදු 10 වෙන්න පුළුවන්. යන්න කිප් වෙලාවක යන්න වෙනවා. ඒ නිසා බුක්තිය දීලා ජනතාව රවට්ටන්න එපා. අයිතියක් දෙන්න. ඒ අයිතිය දීලා නැහැ. ඒ නිසා මගේ වෙලාව ගන්න දෙන්න එපා. මට
කැටියෙන්
ඔතුමල කාලේ කතා කරන්න. ඒ නිසා
ඔව් මන්ත්‍රීතුමා ලිකම්බර මන්ත්‍රීතුමා
කෙටි කතා කරන තුමනේ එතරම් මගේ අමාත්‍යාංශයේ අදපු ගෙවල් ටික ඔක්කොම මම ඉදම අමාත්‍යාංශයේ අපේ ගායන කරනට දෙන්නම එකතු වෙලා ඔරිජිනල් බැංකුව තියන්න පුළුවන් ඔප්පුවක් අපි ලබලා දුන්නා ඒක සම්පූර්ණයම සාධ්‍ය කරන්න පුළුවන් ඔබට ඕන එක පෙන්නනම
පැහැදිලි මන්ත්‍රීතුමා කතා කරන්න
ඔප්පුවක් දීලා නැහැ මම ඉතාල වගකීමෙන් කියනවා මම ඉතාල වගකීමෙන් කියනවා පුළුවන් නම් ආණ්ඩුවේ ඇමතිවරු ඉන්නවා විශේෂ බාර ඇමතිවරු මේ දීලා තියෙන නීත්‍යානුකූල පිළිගන්න පුළුවන් ඔප්පුවක් නම් පෙන්වන්න භුක්තියට ලියවිල්ලක් තියෙනවා ඒක කිරියල්ල කොල කෑල්ල මිසක් ඒක නීත්‍යානුකූල තහවුරු වෙච්ච ඔප්පුවක් නෙමෙයි ඒ නිසා වතු ජනතාවට ඉඩම් කෑල්ල ජීවත් වෙන තැන නිවස හදාගන්න ස්ථිර ඔප්පුවක් ලබා දීමේ අවශ්‍යතාවය තියෙනවා ඒක වහම ලබා දිය යුතුව තියෙනවා ඊළඟට ගරු නියෝජ්‍ය කතානායකතුමනි පානීය ජලය නිවාස ප්‍රශ්නේ ඔවුන්ගේ අධ්‍යාපන ප්‍රශ්නේ ඒ වගේම සෞඛ්‍ය ප්‍රශ්නේ වගේම වැටුප් පිළිබඳ ප්‍රශ්නේ අගමැතිතුමා පොරොන්දු වුණා පහුගේ මාර්තු පළවෙනිදා 1000ක් දෙනවා කියලා ඒ පොරොන්දු ඉෂ්ට කරගන්නම් බැරි වුණා මේ අයවැය කියනවා ලබන අවුරුද්දේ ජනවාරි ඉඳලා දෙනවා කියලා හැබැයි අපි දන්නවා ප්‍රායෝගික සාමූහික ගිවිසුම් හරහා තමයි වතු ජනතාවගේ පඩි වැඩි කිරීම වෙන්නේ ඒ සාමූහික ගිවිසුම් ඊළඟට අත්සන් කරන්න තියෙන ලබන අවුරුද්දේ මාර්තු මාසේ මේට අවුරුදු දෙකකට කලින් අත්සන් කරාට පස්සේ අවුරුදු දෙකෙන් දෙකට ඒක යාවත්කාලීන වෙන්නේ ඒතර තවමත් වතු සමාගම් කිසිවක් කියලා නැහැ අපි දෙන්න කැමතියි කියලා ඒතර දැනට සාමාන්‍ය ගත්තොත් දීමනත් එක්ක රුපියල් 750ක් විතර තමයි ලැබෙන්නේ හරි විදිහට ගත්තොත් වැඩි වෙන ජීවන අංකයට සාපේක්ෂව වතු ජනතාවට රුපියල් 1000 නෙමෙයි 1281ක් ලැබෙන්න ඕනේ දැන් තියෙන ජීවන අංකයේ වැඩිවීමට සාපේක්ෂව සාමාන්‍ය රජයේ වැටුප් වැඩිවීම හදනවනම් අවුරුදු 200ක් වුණා තවමත් අපේ රටේ වතු කම්කරුවා වැඩ කරන්නේ කුලී කාර්යෝ වගේ දෛනික වැටුපට දවසේ පඩියට නෙමෙයි ඇත්තටම ස්ථිර මාසික වැටුපක් ලැබෙන්නේ
වර්තාව විනාඩි 2යි
ඒක තමයි වියුතු දෙ නමුත් රුපියල් 1000 දෙන එක සාමූහික ගිවිසුම් මස්සම් කරන්න දැන් කම්පැනි එකක වෙලා එකක වුණොත් මොකද්ද කරන්නේ මම දැක්ක සමහර අමුතුරු කියනවා සාමූහික ගිවිසුම් ඉරලා විස කරනවා කියලා එහෙම ඉරලා විස කරන්න බෑ ඒවා නීත්‍යානුකූල ගිවිසුම් මාස 3කට කලින් දැනුම් දෙන්න ඕනේ එතකොට දැනටමත් රජයට පවරගත්ත ජාතික වතු සංවර්ධන අධිකාරියේ තියෙන වතු ඒ වතු පාඩු ලබන ආයතන කියලා තියෙනවා EPF ගවන්නේ නැහැ ETF ගවන්නේ නැහැ EPF එකට ETF එකට සල්ලි ගවා ගන්න බැරි රජයට සතු සමාගම් පවා දැන් කියන මූල්‍ය අරමුදලක ඉන්නේ පාඩු ලබන තත්ත්වයක ඉන්නේ කියලා. ඒ නිසා මේ පිළිබඳව නීත්‍යානුකූල සාතිකයක් ලැබිය යුතුයි. මේ පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරලා ඒ අනිවාර්ය නීතියක් බවට පත් කරලා ඒ සමාගම් හරහා එක ක්‍රියාත්මක කරන තත්ත්වයකට යා යුතුව තියෙනවා. නමුත් එවැනි තත්ත්වයක් තාම ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ නිසා ඒ පිළිබඳව අවශ්‍ය කරන නීතිමය මැදිහත් වීම අත්‍යවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් මේ වතු සමාගම් වලට ඇත්තම ගත්තොත් අවුරුදු 55කට මේවා දීලා තියෙන 2047 වෙනකන් මේ වතු වලට තමන්ගේ භුක්තිය තියෙනවා. එතකොට 2047 තමයි මේක අවසන් වෙන්නේ. එතකොට වතු සමාගම් මේ සාමූහික ගිවිසුම් වලදී එකඟුනේ නැත්නම් ඒකඟ නොවීම කියන එක මත මොකද්ද කරන්න කියන එකට අදාළ නීතිමය ක්‍රියාමාර්ග අනිවාර්ය මේ පාර්ලිමේන්තුව හරහා දැන් තියාම සකස් කළ යුතු වෙනවා නැත්නම් ජනවාරි මාසෙ රුපියල් 1000 දෙන්න බෑ ඇත්ත කතාව යථාර්ථෙදි දෙන්න එහෙමනම් ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනි මහා භාණ්ඩාගාරයෙන් රුපියල් 250ක් දීලා අර දැනට දීමනත් එක්ක ලැබෙන 750ට ඒක එකතු කරලා රුපියල් 1000ක් දෙන්න එහෙම මුදල් වෙන් කිරීමක් මේ අයවැය කරලා නැහැ ඒ නිසා කම්පැනි දුන්නොත් තමයි 1000 කරන්න වෙන්නේ. එහෙම නැත්නම් බජට් එකෙන් රුපියල් 250ක් වෙන් කළත් නැහැ. මහා භාණ්ඩාගාරයෙන් රුපියල් 250ක් දානවයි කියලා සහතික වෙලත් නැහැ. එහෙමනම් ගරු ඇමතිතුමා මැදිහත් වෙලා ජනවාරි මාසේ මහා
භාණ්ඩාගාරයෙන්
රුපියල් 250ක් දාලා රුපියල් 1000ක් දෙනවා. වතුකම් කරුවන්ගේ මේ කියන මූලික අවශ්‍යතාවයන් ටික සම්පූර්ණ කිරීම කොයි රජයේ බලයේ හිටියත් අනිවාර්ය වගකීමක් කියන එක මතක් කරමින් මම නතර වෙනවා.
ඔබතුමාට ස්තුතියි. ඕඩර් ප්ලීස්. හරි පැහැදිලි ඕඩර් ප්ලීස් දිවා භෝජන සඳහා දහවල් එක දක්වා කාර්ය සභාවේ කටයුතු අත්හිටවනු ලැබේ